පස්වන දවස ගෙවී ගියා. ඔබට පුහුණුවීමට ඉතිරිව ඇත්තේ තව දවස් පහයි. මුළු කාලයෙන් භාගයක්ම ගෙවී ගිහින් ගිය දේ ගියා. අපිට වඩා වැදගත් වෙන්නේ ඉතිරිව ඇති කාලයයි. බුද්ධිමත් පුද්ගලයෙක් සෑම විටම ලැබී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඉතිරිව ඇති මේ දවස් පහ ඔබට බොහොම වටිනවා. මුලින්ම මෙවැනි පාඨමාලාවකට පැමිණි විට යෝගීන්ගෙන් සමහරක් තරමක අවුල් සහගත මානසික තත්ත්වයක පසු වෙනවා. ඊට හේතුව කෙනෙක් සෑම වෙලාවම භාවනාව සම්බන්ධ විවිධාකාර අදහස් දරාගෙන සිටිනවා. භාවනා කිරීමට මේ විදියට වචන කියවීම, වචන මැතිරීම, නොයෙකුත් රූප සිතින් මවා ගැනීම, යම් අරමුණක් මෙනෙහි කිරීම යනාදිය තිබිය යුතුයි කියා සිතනවා. නමුත් එවැනි කිසිම දෙයක් මේ භාවනා ක්‍රමයේ නැහැ. කලින් අපට උපදෙස් දුන්නේ හුස්ම නිරීක්ෂණය කරන්න, හුස්ම නිරීක්ෂණය කරන්න කියලයි. දැන් ශරීර සංවේදනා නිරීක්ෂණය කරන්න, ශරීර සංවේදනා නිරීක්ෂණය කරන්න කියලා උපදෙස් දෙනවා. අපි මේ මොනවද කරන්නේ යනුවෙන් එවැනි අය හිතන්න ගන්නවා. මේ වගේ යම් ආකාරයක පටලැවිලි ස්වභාවයක් සමහරන් තුළ ඇති වෙන්න පුළුවන්. නමුත් දවසින් දවස දිනපතා පැවැත්වෙන රාත්‍රී ධර්ම දේශනාවලට සවන් දීමෙනුත්, ඒ වගේම ගුරුවරුන්ගෙන් ප්‍රශ්න අසා ඒවට ලැබෙන පිළිතුරු මගිනුත්, ඊටත් වඩා ඔබේම ප්‍රායෝගික භාවනා පුහුණුව මගිනුත් මේ භාවනා ක්‍රමයේ කිසියම් බුද්ධිගෝචර යමක්, අර්ථවත් යමක් පවතින බව ඔබ තේරුම් ගන්නවා. එසේ වුවත් ව්‍යාකූල ස්වභාවය මුළුමනින්ම ඉවත් වී නොයන්න පුළුවන්. නමුත් සමහර විට පස්වැනි දවසට ළඟාවන විට කෙනෙකුට මේ භාවනා ක්‍රමය ගැන සාධාරණ අත්හදා බැලීමක් කිරීමට කැමැත්තක් ඇති වෙනවා. සෑම දෙයක්ම මුළුමනින්ම අලුත් බව පෙනුනත් මේ ආකාරයේ භාවනා ක්‍රමයක් ගැන කිසි දිනක ඔබ අසා නොතිබුණත්, ඔබ මේ භාවනා ක්‍රමය මම අත්හදා බැලිය යුතුයි, මම භාවනා කරලම බලන්නම් කියා තීරණය කරනවා. පස්වැනි දවසට පසුව බොහෝ යෝගීන් ඉතාමත් උනන්දුවෙන් ඕනෑකමින් පුහුණුවීම ආරම්භ කරන බව අපට පෙනී ගොස් තියෙනවා. භාවනා ක්‍රමයෙන් උගන්නන ආකාරයටම ඒ ගැන නියමාකාර වැටහීමක් ඇතිව ඔබ කරන්නේ කුමක්ද, එහෙම කරන්නේ ඇයි කියන එක හොඳින් තේරුම්ගෙන ඉතා උනන්දුවෙන් හා ඕනෑකමින් පුහුණුවන්න. හිස මුදුනේ සිට පා ඇඟිලි තුරු දක්වා සිත ගමන් කරවන්නේ යම් ආගමික වත්පිළිවෙතක් හෝ චාරිත්‍රයක් අනුගමනය කිරීමකට නොවෙයි. අද රාත්‍රියේ සිට ඔබ ඔබේ සිහිය ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ගමන් කරනවා. මේ ආගමික චාරිත්‍රයක් හෝ වත්පිළිවෙතක් නෙමෙයි. බුදු කෙනෙක් වලාකුළු වලට උඩින් ආසේ සිට එක්ක යෝගියා සම්බන්ධව සටහන් පොතක් තබාගෙන මේ යෝගියා ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් කොපමණ වාර ගණනක් සම්පූර්ණ කළාද, මේ මහත්මයා වාර කීයද, මේ නෝනා වාර කීයද, අර නෝනා වාර කීයද ආදී වශයෙන් සටහන් තැබීමක් කරනවාවත්, වාර ගණන වැඩි වෙන තරමට දිව්‍ය ලෝකයේ ගේට්ටුව ඇරෙනවාවත් නෙමෙයි. එවැනි කිසිවක් කොහෙත්ම නැහැ, කොහෙත්ම නැහැ. ඔබ සඳහා දොර ඇරීමට වෙන කිසිම කෙනෙක් නැහැ. ඔබගේ දොර විවෘත කරගන්නේ හෝ වසාගන්නේ ඔබමයි. ඔබ දොරට තට්ටු කළ යුතුයි. එවිට ඔබට දොර ඇරෙයි. තම අභ්‍යන්තරයේ පවතින ස්වර්ග රාජ්‍ය දොරට තට්ටු කරන්න. තම අභ්‍යන්තරයේ පවතින බ්‍රහ්ම ලෝකයේ දොරට තට්ටු කරන්න. තම අභ්‍යන්තරයේ පවතින නිර්වාණ ශාන්තිය නැමැති දොරට තට්ටු කරන්න. එවිට දොර ඇරෙයි. ඒ සඳහා සෑම පුද්ගලයෙක් විසින්ම පුහුණුවීම කළ යුතුයි. හිසේ සිට දෙපා දක්වාත්, දෙපාවල සිට හිස දක්වාත් සිහිය ගමන් කරවීමේ අරමුණ වන්නේ ඔබේ සිහියෙන් සිටීමේ පිළිබඳ ඉන්ද්‍රිය ශක්තිය වර්ධනය කිරීමයි. එය ඔබගේ සෑම ඉන්ද්‍රිය ද්වාරයක්ම සමග ඔබව සම්බන්ධ කර තබන සිතේ මතුපිට මට්ටමේ පවතින සත්‍යතාව පිළිබඳ සිහියෙන් සිටීම පමණක් නොවෙයි. සිතේ වඩා ගැඹුරු මට්ටමේ පවතින සත්‍යතාව පිළිබඳව සිහියෙන් සිටීමයි. ශාරීරික සංවේදනාවන් සමග පුහුණුව ආරම්භ කරන විට ඔබ සිතේ ගැඹුරුව මට්ටම කරා ගමන් කිරීම ආරම්භ කරනවා. ඒක කරන්නේ ශරීර සංවේදනා මගිනුයි. අවිඥානික සිත යනුවෙන් හඳුනුන් ලබන යටි සිත ඇත්තෙන්ම කිසි විටකත් සිහියෙන් තොරව පවතින එකක් නෙවෙයි. එය සෑම විටකම ශාරීරික සංවේදනාවන් පිළිබඳව සිහියෙන් සිටිමින් නොකඩවාම ඒවාට ප්‍රතිචාර දක්වනවා. යම් සංවේදනාවක් ප්‍රියජනක බව දැනගත් විට එය ඇලීමෙන්, ලෝභයෙන් ප්‍රතිචාර දක්වනවා. යම් සංවේදනාවක් අප්‍රියජනක බව දැනගත් විට ඒ හා ගැටීමෙන් ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වනවා. මෙසේ ප්‍රතිචාර දැක්වීම සිතේ ගැඹුරුම මට්ටමේ සුපුරුදු හැසිරීම් රටාව බවට පත්වී තියෙනවා. සිත සෑම විටම මේ මෝහයෙන් පිරී හැසිරීම් රටාවේ සිරකරුවෙක්. සිතේ මතුපිට මට්ටමින් කොමක් තේරුම් ගත්තත් සිතේ මේ ගැඹුරුම තලය නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ ශරීර සංවේදනා සමගයි. කෙනෙක් චින්තාමය මට්ටමින් මම අකුසල සිතිවිලි ජනිත නොකළ යුතුයි, සෑම අකුසලයක්ම මගේ සාමයට සහජීවනයට බාධා ඇති කරනවා, ඒක හොඳ නෑ ආදී වශයෙන් තේරුම් ගැනීමට පුළුවනි. නමුත් මෙසේ චින්තාමය මට්ටමින් සිතේ මතුපිටින් පමණක් තේරුම් ගැනීම සිතේ ගැඹුරුම මට්ටම කෙරෙහි එතරම් බලපෑමක් කරන්නේ නැහැ. සිතේ මේ මතුපිට මට්ටම හා ගැඹුරු මට්ටම අතර විශාල හිඩැසක් පවතින බාධකයක් තියෙනවා. දැන් ඒ බාධකය බිඳ හිඩැස නැතිකර දැමීමට මේ භාවනා ක්‍රමය ඔබට උදව් කරනවා. සිතේ ගැඹුරුම මට්ටමින් දැනගත් යම්කිසි ප්‍රියජනක සංවේදනාවක් හෝ අප්‍රියජනක සංවේදනාවක් හෝ වේවා, දැන් මුළු සිතටම ඒ සංවේදනාව දැනෙනවා. සමස්ත සිතම දැන් ඒ පිළිබඳව අවදියෙන්, ශාරීරික සංවේදනා පිළිබඳව පවතින සත්‍යතාවය කෙරෙහි අවදියෙන්, ඒවා කෙරෙහි සුපරීක්ෂාකාරීව සිටිනවා. රාගයෙන් හෝ ద్వේෂයෙන් හෝ ප්‍රතිචාර දක්වන්න එපා. රාගයෙන් හෝ ద్వේෂයෙන් හෝ ප්‍රතිචාර දක්වන්න එපා යනුවෙන් සිතේ මතුපිට මට්ටමින් තේරුම් ගද්දී දැන් සිතේ ගැඹුරුම මට්ටමින් අවබෝධ කරගන්නවා. දැන් මේ දෙක අතර පැවති බාධකය බිඳී යාමට පටන්ගෙන තියෙනවා. හිඩැස ඉවත් වීමට පටන්ගෙන තියෙනවා. සතවර්ෂ 25කට පමණ පෙර ඉන්දියාවේ නොයෙකුත් භාවනා ක්‍රම තිබුණා. බුදුරජාණන් වහන්සේ බුදු වීමට පෙර මේ ක්‍රම සියල්ලම අත්හදා බැලුවා. ඒවායින් බොහොමයක ඒවාට ආවේනිකෝ යහපත් ලක්ෂණ තිබුණා. ඒවායිනුත් ප්‍රයෝජන ලැබුණා. නමුත් සිතේ ගැඹුරුම පත්ලේ පවතින අකුසල මූලයන් වෙත ඒ ක්‍රම මගින් ළඟාවිය නොහැකි බවත්, ඒ නිසා ඒ ක්‍රම මගින් මේ අකුසල මූලයන් ප්‍රහීණ කළ නොහැකි බවත් උන්වහන්සේ තේරුම් ගත්තා. උන්වහන්සේ ඒවා හැඳින්වූයේ අනුසය කෙලෙස් ලෙසයි. කෙලෙස් කියන්නේ අපවිත්‍ර අයහපත් දේවල් වලටයි. ඒවයින් අත්වන්නේ දුකමයි. අනුසය කෙලෙස් කියන්නේ අක්‍රීය ස්වභාවයෙන් සිත් පත්ලේ පවතින දැඩි දුක් ගෙන දෙන අපවිත්‍ර දේවල් වලටයි. ඒවා අක්‍රියව පවතින ගිනි කඳු වගේයි. දුකේ මුල් ඒවායි පවතිනවා. ඒ මුල් දිගටම වැඩෙනවා, වර්ධනය වෙනවා. අක්‍රීය ගිනි කඳු සක්‍රිය වෙනවා වගේ විටින් විට මේ සිත පතුලේම පවතින කෙලෙස් වල ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා. එවිට ඒවා කෙනෙක්ව යටපත් කරගන්නවා, යටකර දමනවා, දුකටපත් කරනවා. ඒවා එසේ පවතින තුරු කෙනෙකුට දුකින් මිදෙන්න බෑ. මේ කෙලෙස් මුල් සම්පූර්ණයෙන්ම උදුරා දමන තුරු තමන් විමුක්තියට පත් උනා යයි කිව නොහැකි බව බුදුන් වහන්සේ අවබෝධ කරගත්තා. මේ සඳහා ශාරීරික සංවේදනාවන්ට අනුව භාවනාව පුහුණු විය යුතු බව උන්වහන්සේ සොයාගත්තා. ඔබ මේ භාවනා පුහුණුව ආරම්භ කළේ හුස්ම නිරීක්ෂණය කරමින්. ඊට හේතුව ශාරීරික සංවේදනාවන් පිළිබඳව දැනුවත් වීම සඳහා හුස්ම මගින් ඔබව ක්‍රමානුකූලව ගැඹුරට ගෙන යන නිසායි. ශාරීරික සංවේදනාවන් ඉතාම වැදගත්. ඔබ ධර්ම මාර්ගයේ ඉදිරියට යන විට මේ ශාරීරික සංවේදනාවන් ඒ තරම් වැදගත් වන්නේ ඇයිදැයි වඩා වඩාත් පැහැදිලි වෙනවා. ප්‍රතිචාර නොදක්වා සිටීමට සිතේ ගැඹුරම මට්ටම ඔබ පුහුණු කරනවා. ඒ කිසි විටකත් බාහිර අරමුණු වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න. ඔබට ඇසෙන දෙයට හෝ දකින දෙයට හෝ ආග්‍රහණය කරන දෙයට හෝ රස විඳින දෙයට හෝ පහස ලබන දෙයට හෝ සිතන දෙයට හෝ යටිසිත ගැඹුරු සිත ප්‍රතිචාර දක්වන්නේ නැහැ. සිතේ ගැඹුරු මට්ටම නිරන්තරයෙන්ම ප්‍රතිචාර දක්වන්නේ ශාරීරික සංවේදනාවලටයි. සියලුම බාහිර අරමුණු ඒවාට අනුරූප ඉන්ද්‍රිය ద్వාර සමග ගැටෙන විට ශරීරයේ සංවේදනා ජනිත කරනවා. ඊට හේතුව සිතේ එක කොටසක් මගින් මේ සංවේදනා හොඳයි හෝ නරකයි වශයෙන් ඇගැයීමක් කිරීමයි. එවිට ඒ ආකාරයේ සංවේදනා ශරීරේ මතුවෙනවා. සිතේ ගැඹුරම මට්ටම දැනගන්නේ අත්විඳින්නේ මේ මතුවන ශාරීරික සංවේදනා පමණයි. ඒ අත්විඳින ශාරීරික සංවේදනාවන්ට දිවා රාත්‍රිය ප්‍රතිචාර දක්වනවා. සිතේ ගැඹුරම මට්ටමේ මේ ඇසරීම රටාව වෙනස් කරන්නේ කොහොමද? මේ සම්පූර්ණ වෑයම උත්සාහය සිතේ මේ ගැඹුරම මට්ටමේ ඇසරීම රටාව වෙනස් කිරීම සඳහායි. සත්‍ය වශයෙන්ම දුක පවතිනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. දුක පවතිනවාමයි. මේ දුක නිදාසන්නේ කොහොමද? සියලුම දුක්වලින් මිදෙන්නේ කොහොමද? මුළු ජීවිතයම දුකින් පිරීලා, මුළු මහත් ලෝකයම දුකින් පිරීලා, සෑම පුද්ගලයෙක්ම මොනියම් හෝ හේතුන් නිසා දුකේ වෙරිලා ඉන්නේ. දුක තමන් වෙලාගෙන ඉන්නේ. මේ දුකෙන් මිදෙන්නේ කොහොමද? මේ සඳහා පළමුවන වැදගත්ම දේ වන්නේ දුක පවතිනවා, මේ දුක විශ්වයටම පොදු ධර්මතාවයක් යන සත්‍යය පිළිගැනීමයි. එය චින්තාමය මට්ටමින් පමණක් පිළිනොගත යුතුයි. දුක දුකක් ලෙසම මම මගේ යන හැඟීමෙන් තොරව නිරීක්ෂණය කරන ආකාරය ඉගෙනගත යුතුයි. දුක පූර්ණ උපේක්ෂාවෙන් නිරීක්ෂණය කිරීමට ඉගෙනගත් විට දුක නැමැත විශ්වීය සත්‍යය ආර්ය සත්‍යයක් බවට පත්වෙනවා. ඒ ආර්ය සත්‍යයක් වශයෙන් හඳුන්වන්නේ ඕනෑම කෙනෙක් පූර්ණ උපේක්ෂාවෙන්, එනම් ප්‍රතිචාර දැක්වීමකින් තොරව එහි පවතින යථා ස්වභාවය නිරීක්ෂණය කිරීමට පටන් ගන්නවා නම් කවරෝ අවස්ථාවකදී ඒ තැනැත්තා ආර්ය පුද්ගලයෙක්, සියලු දුකින් මිදුණා වූ මුක්ත පුද්ගලයෙක්, පරම සත්‍ය අවබෝධ කරගත් උතුම් පුද්ගලයෙක් බවට පත්වන නිසයි. මේ පළමුවෙනි පියවරයි. දුක පිළිබඳ සත්‍යතාවය පිළිගෙන එය මෙසේ නිරීක්ෂණය කිරීමට පටන් ගන්න. ඒක නිරීක්ෂණය කරන්න, ඒකට ප්‍රතිචාර දක්වන්න එපා. නිරීක්ෂණය කරනවා පමණයි, නිරීක්ෂණය කිරීම පමණක්ම කරන්න. ඔබ දැන් කරන්න පටන්ගෙන තියෙන්නේ මේකයි. ඔබ අධිෂ්ඨානයෙන් භාවනාවට වාඩි වී සිටින පැය තුළ විඳින දුක ගැන සලකා බලමු. පැය භාගයක් පමණ ඔබ කොහොම හරි ඒ දුක ඉවසගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි නියම දුක පටන් ගන්නෙ. අනේ මේ කැක්කුම, වේදනාව හරිම දරුණුයි, ඉතාම දරුණුයි. ඒත් ඔබ තව විනාඩි 15ක් කොහොම හරි ඒ දරුණු වේදනාව විඳ දරාගෙන ඉවසගෙන ඉන්නවා. ඊළඟට තමයි නියම අපාදුක පටන් ගන්නෙ. ආපෝ ඌලන්නම් බැරි දැඩි වේදනාවක්. කෙනෙක් මා ළඟට ඇවිත් මෙහෙම කියනවා, ගෝයෙන්කජී, මේ සම්පූර්ණ ධර්ම මාර්ගයම ඉතාම හොඳයි. මේ භාවනා ක්‍රමය කදිමයි, හරිම අපූරුයි. මම එයින් ලොකු ආස්වාදයක් ලබනවා, සතුටක් භුක්ති විඳිනවා. ඔබේ සවස ධර්මදේශනා ඉතාම සිත්ගන්නාසුලි. මම ඒවට හරිම කැමැති. ඒත් ගෝයෙන්කජී, මේ අදිෂ්ඨාණයෙන් වාඩි වී සිටීමේ පැය ඒක ඉවත් කරන්න. ඒකනම් හරිම පිස්සුවක්. අනේ ගෝයෙන්කජී, ඒක ඉවත් කරන්න. අනිත් ඔක්කොම හරිම හොඳයි. ඔව්, මමත් කැමැතියි ඒක ඉවත් කරන්න. නමුත් එහෙම කළොත් පළක් වෙන්නේ නෑනේ. භාවනාවේ නියම ප්‍රතිඵල ලබන්න බැරි වෙනවා. ඒ නිසා ඔබ ඊට මුණදිය යුතුයි. ඔබ ඒකට මුණදිය යුතුමයි. විනාඩි 45කට පමණ පසු වේදනා කැක්කුම් අපා දුක බවට පත් වූ විට ඉන් පසුව ගතවන සෑම විනාඩියක්ම දැනෙන්නේ පැයක් වගේයි. සෑම විනාඩියක්ම පැයක් වගේ දැනෙන්නේ. එවිට ඔබ මෙසේ සිතනවා, මට නම් හිතෙන්නේ දැන් පැය අවසන් වෙලා. ඒත් මොනතරම් කනගාටුදායක තත්ත්වයක්ද? මට ඇස්සරල ඔරලෝසු දිහා බලන්නත් බෑනේ. මට හොඳටම විශ්වාසයි දැන් නම් පැයකට වඩා ගත වෙලා. මේ භාවනා ගුරුවරුන්ට සංඥාව දෙන්න අමතක වෙලා. ඒත් එක පාරටම ඔබට සජ්ජායනය ඇහෙනවා. අනිච්චාවත සංඛාරා. සා, හරිම හොඳයි, හරිම මිහිරි. මේ සජ්ජායනය මගේ සිත වශී කරනවා. හරිම මිහිරි. ඒත් තව විනාඩි 5ක් තියෙනවා. ඔබට අත් දිග අරින්න බෑ, ඇස් අරින්න බෑ, කකුල් දිග අරින්න බෑ. නමුත් දැන් ඒ විනාඩි 5, ඒකට කමක් නෑ, ප්‍රශ්නයක් නෑ. ඔබට හරි සන්තෝෂයි. ඇයි? ඔබේ සිත කියනවා, මම දැන් බන්ධනයෙන් නිදහස් වෙනවා. ඉක්මනින්ම මම මේ බන්ධනයෙන් නිදහස් වෙනවා. අනේ මේ බැඳීමේ දුක සහ ඉන් මිදීමේ සතුට කොයි තරම්ද? ඔබ ඒ දෙකම දැන් අත්විඳිනවා. මේ සම්පූර්ණ ධර්ම මාර්ගයේම දුකෙන් මිදෙන්නේ කොහොමද, බන්ධනයන්ගෙන් මිදෙන්නේ කොහොමද යන්න පෙන්වා දෙන මාර්ගයක්. ජීවිතයේ අතීතයේ බොහෝ අවස්ථාවල ඔබ දුක්වලට කොටු වී ඒවාට මුහුණ දීමට සිදුවෙන්න ඇති. එවැනි අවස්ථාවල ඔබට එම් පලා යාමට නොහැකි. එවිට විඳවීම අනිවාර්ය වෙනවා. ඔබ අනාගතයේ එවැනි අවස්ථාවලට මුහුණ දෙන්නේ කොහොමද? ඒ දුක්, ඒ වේදනා ශාරීරික වෙන්නත් පුළුවනි, මානසික වෙන්නත් පුළුවනි. කොහොමද ඒවට ඔබ මුහුණ දෙන්නේ? ඔබ දැන් මේ ඉගෙන ගන්නේ ඒ මුහුණ දෙන ක්‍රමයයි. එවැනි අවස්ථාවල උපේක්ෂා සහගතව සිටීමට ඔබ ඔබේ සිත පුහුණු කරනවා. සියල්ලම ඉතාම ප්‍රයෝජනක වන විට ඔබට වේදනාවක් නැහැ. එවිට ඔබේ සිත කියාවි, මම බොහොම උපේක්ෂා සහගතවයි ඉන්නේ. බලන්න, මම ප්‍රතිචාර දක්වන්නේ නැහැනේ කියලා. නමුත් දැන් දරුණු වේදනාවක් අත්විඳින විටත් ඔබ උපේක්ෂා සහගතව ඉන්න පුහුණු වෙනවා. එවිට ඔබ ඒ අයුරින්ම උපේක්ෂා සහගතව සිටියේ සුළු වෙලාවකට වෙන්නත් පුළුවන්. ඉතිරි සම්පූර්ණ කාලය තුළ ඔබ ප්‍රතිචාර දැක්වුවා වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රතිචාර නොදක්වා උපේක්ෂාවෙන් ඔබ සිටියේ සුළු මොහොත, ඒ සුළු කාලේ ඉතාමත් බලවත්, ඉතාමත් වටිනවා. ඒ උපේක්ෂාව බොහොම ශක්තිමත්, බොහොම බලවත්. එමගින් ඔබේ ගැටලුවේ මූලය කපා දැමීමට පටන් ගන්නවා. ඒ අදිෂ්ඨාන පයේදී ඔබ ජය ලැබුවේ එවැනි ස්වල්ප මොහොතකට වුවත්, ඒ මොහොතවල් කීපය, ඒ සුළු කාලය තත්පර කීපයක් බවට පත්වෙනවා. ඒවා විනාඩි කීපයක් බවට පත්වෙනවා. සමහර අවස්ථාවල යෝගීක ඇවිත් මට මෙහෙම කියනවා, දැන් මම මගේ කැක්කුම් වේදනා සිනාමුසු මෝනෙන් විඳීමට පටන් අරන්. ඔව්, ඉන් පසු ඔබ ඔබේ වේදනා තුළින් සතුටක් විඳීමට පටන් ගන්නවා. ඊට හේතුව ඔබ වේදනාවලට ප්‍රතිචාර දැක්වීම නැවත්වීමයි. වේදනාව ශාරීරික වේදනාවක්. ඔබ ඒකය මානසික වේදනාවක් බවට පත්කර ගැනීමෙන් ඔබ වේදනාව වැඩි කරගත්තා, දෙගුණ කරගත්තා. මානසිකව විඳීම ඉවත් කළ විට ඉතිරි වන ශාරීරික වේදනාව ඔබ නිරීක්ෂණය කරනවා. එවිට විඳින පීඩාව භාගයක් බවට පත්වෙලා ඊළඟට ඒක කාලක් බවට පත්වෙනවා. එය ක්‍රමක්‍රමයෙන් අඩුවෙවි යනවා. ඉන් පසු ඔබ එයින් මිදෙනවා. ඔබේ ශාරීරික වේදනාව නිරීක්ෂණය කරන්නේ කෙසේ දැයි ඔබ නිවැරදිව ඉගෙන ගත යුතුයි. වේදනාව ඉතාමත් උග්‍ර වූ විට ඒක ඔබව යටපත් කිරීමට පටන් ගන්නවා. ඒ යටපත් වීම, පරාජය වීම සිතේ සුපුරුදු හැසිරීම රටාව බවට පත්වී තිබෙනවා. ඔබ නිරීක්ෂණය කරමින් සිටින ශරීරයේ කිසියම් කොටසක දැඩි වේදනාවක් පවතිනවායි සිතමු. එවැනි අවස්ථාවක වෛද්‍යවරයෙක් ලෙඩෙක්ව පරීක්ෂා කරනවා වගේ ඔබ ඒ වේදනාව පරීක්ෂා කරන්න. ලෙඩාව පරීක්ෂා කරන වෛද්‍යවරයාට වේදනාවක් දැනෙන්නේ නැහැනේ. ඔහු පරීක්ෂා කරනවා පමණයි. ඒ වගේ මෙතන වේදනාව අධිකයි, මෙතන වේදනාව අඩුයි, ඔබත් පරීක්ෂා කරන්නේ විදියටයි. මේ වේදනාව විඳින්නේ මමයි, වේදනාව දැනෙන්නේ මටයි, වේදනාව මතුවී තිබෙන්නේ මගේ ශරීරයේ වශයෙන් සලකන්න එපා. වේදනාව ඔබට සම්බන්ධ කරගන්න එපා. වේදනාව වේදනාවක්මයි. ශරීරයේ ඉතා දැඩි වේදනාවක් පවතිනවා. දැන් ඔබ මේ විදියට එය නිරීක්ෂණය කරනවා. වේදනාවේ කේන්ද්‍රය, වේදනාව අධිකම තැන කොතනදයි සොයා බලන්න. ඉන් පසු වේදනාවේ බලපෑම කොයිතරම් දුරට පැතිරෙනවාදයි සෝදිසි කරන්න. මෙතන වේදනාව අධිකයි. ඉතාම දැඩි වේදනාවක් මෙතන තියෙනවා. මෙසේ සෝදිසි කරගෙන යන විට ක්‍රමයෙන් වේදනාව තුනී වෙවි, අඩු වෙවි ගොස් යම් තැනකට ආවිට තවදුරටත් වේදනාවක් නැහැ. මෙසේ ඔබ ඒ වේදනාව පවතින ශරීර කොටස කුඩා කුඩා කොටස් වලට බෙදලා සෝදිසි කරන්න. ඊළඟ වටේදීත් නැවත ඔබ එසේ නිරීක්ෂණය කරනවා. ඒ කැක්කුම ඒ වේදනාව සමග වෙනත් යමක් තිබෙන බවත් ඔබට දැනේවි. එය පීඩනයක්, තෙරපුණු ගතියක් විය හැකියි. ඊළඟට ඒ දැනෙන පීඩනය අනුව සෝදිසි කරමින් පීඩනයේ උපරිම තැන සිට අවම තැන දක්වා ඒ දැනෙන ස්වභාවය, ඒ දැනීම කොටස් වලට බෙදා වෙන්කර සෝදිසි කර බලන්න. ඒ පීඩනයේ ඒ තෙරපුමේ කේන්ද්‍රස්ථානය, උපරිම තැන බලන්න. ක්‍රමානුකූලව ඒ ස්වභාවය අඩුවෙවි ගිහින් නැතිවෙලාම යනවා. මේ ආකාරයෙන් ඒ දැනීම කොටස් කර කොටසින් කොටස සෝදිසි කරන්න. මෙසේ කරගෙන යන විට ඒ වේදනාවත් සමගම ඔබට උණුසුමක්, ගැස්මක් හෝ ස්පන්දනයක් දැනෙන මට්ටමකටත් එන්න පුළුවනි. දැඩි වේදනාව පැවතුනත් මුළු ශරීරය පුරාම ගලා යමින් පවතින කම්පන ප්‍රවාහයක් ඒ වේදනාව තුළත් දැනෙන අවස්ථාවකට ඔබ ළඟා වෙන්න පුළුවනි. මෙවැනි අවස්ථාවකට ළඟා වූ විට ඔබට ඒ වේදනාව තවදුරටත් වේදනාවක් වෙන්නේ නැහැ. එවිට ඒකට ඔබව යටපත් කරන්න බෑ. සෑම දැඩි වේදනාවක්ම උපේක්ෂාවෙන් විඳීමට හෙට උදෑසන සිට ඔබට හැකි වෙයි කියා බලාපොරොත්තු වෙන්න එපා. ඒකට ටිකක් කල් ගත වෙන්න පුළුවනි. නමුත් දැඩි වේදනා කැක්කුම් නිරීක්ෂණය කරන හැටි ඉගෙන ගන්න. ඔබ තුළ පවතින ප්‍රතිචාර දැක්වීමේ පරණ පුරුද්ද නිසා බොහෝ අවස්ථාවලදී ඔබ කලින් විදියටම ප්‍රතිචාර දක්වන්න පුළුවනි. නමුත් ඔබ ප්‍රතිචාර නොදක්වන සුළු මොහොතවල් කීපයක් හෝ තියෙන්න පුළුවන්. ප්‍රතිචාර නොදක්වනේ සුළු මොහොතවල් වලදී ඔබේ ඒ දුක ආරි සත්‍යයක් බවට පත්වෙනවා. ඒ පළමුණ ආරි සත්‍යයයි. ඔබ දුක ඇති සැටියෙන්ම උපේක්ෂාවෙන් නිරීක්ෂණය කරනවා. දුක ඇති සැටියෙන්ම පූර්ණ උපේක්ෂාවෙන් නිරීක්ෂණය කිරීමට ඉගෙන ගත් විට ඔබ අත්දැකීම් මට්ටමින් වඩ වඩාත් ගැඹුරට යනවා. වඩ වඩාත් ගැඹුරට යමින් ගැඹුරුම මට්ටමින් දෙවැනි ආරි සත්‍ය වන දුක ඇතිවීමට ගැඹුරුම මට්ටමේ පවතින හේතුව වෙත ගමන් කරනවා. මතුපිට මට්ටමින් හැම කෙනෙක්ම කියන්නේ මෙහෙමයි. මම දුකට පත් වෙලා ඉන්නේ මේ හේතුව නිසායි. අහවලා මම කැමති නැති දෙයක් කිව්වා. ඒකෙන් මම දුකට පත් වුණා. අහවලා මම කැමති නැති දෙයක් කළා. මම ඒකෙන් දුකට පත් වුණා. මගේ ජීවිතයේ මම කැමති මේ දේ සිදු වුණේ නැහැ. එයින් මම දුකට පත් වුණා. මේවා සියල්ලම බාහිර හේතුන්. ඒවත් ඇත්ත තමයි. නමුත් ඒ මතුපිට මට්ටමින් පෙනෙන ආකාරයයි. තම අභ්‍යන්තරයේ ගැඹුරු මට්ටමේ පවතින නියම හේතුව තේරුම් නොගෙන බාහිර දේවල් බාහිර පුද්ගලයන් නිවැරදි කිරීමට කෙනෙක් නිරන්තරයෙන්ම තමාගේ සියලුම ශක්තිය යොදවනවා. නමුත් එය කළ නොහැකියි. ඔබට අන් අය වෙනස් කළ නොහැකියි. ඔබ නොකඩවා උත්සාහ කරන්න පුළුවන්. ඒත් එක පුද්ගලයෙක් වෙනස් කිරීමට ඔබට හැකි වුණත් වෙනත් කෙනෙක් ඇවිත් ඔබට විරුද්ධව යමක් නොකර සිටීවි යයි කියන්නේ කොහොමද? එවිට ඔබ දුකට පත්වීම නැවත නැවතත් නොකඩවාම සිදුවෙනවා. මුළු ජීවිතය පුරාම කැමැති දේත් සිදුවෙන්න පුළුවන්. අකමැති දේත් සිදුවෙන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට සිදුවෙන්නේ අකමැති දේ. කැමැති දේවල් කැමැති ආකාරයට සිදුවෙන්නේ නැහැ. මේවා සියල්ලටම ඔබ මුහුණ දිය යුතුයි. ඔබ ගැඹුරට ගොස් දුකට නියම හේතුව සොයාගත යුතුයි. ගැඹුරටම ගොස් ඔබේ දුකට නියම හේතුව සොයා ගැනීමට මේ භාවනා ක්‍රමය ඔබට උපකාර වෙනවා. දුක පවතින්නේ බාහිරව නෙමෙයි. බාහිරව පවතින්නේ ඉන්ද්‍රිය ගෝචර වන, ඉන්ද්‍රියන්ට අරමුණු වන වස්තුන් පමණයි. දුක හටගන්නේ තම අභ්‍යන්තරින්මයි. තමා තුළ දුක හටගන්නා විට තමන්ව දුකට පත්කිරීමට හේතු වූ යමක් තම අභ්‍යන්තරයේ තිබිය යුතුයි. ඒ බව ඔබ වඩ වඩාත් ගැඹුරින් ගැඹුරට ගමන් කරන විට ඔබටම අවබෝධ වෙනවා. එහෙම අවබෝධ වෙන්නේ මේ ධර්මදේශන නිසාවත්, ඔබ විසින් කියවන ලද යම් ආගමික පොත්පත් නිසාවත්, එහෙම නැත්නම් ඔබ විසින් සත්‍යතාවය චින්තාමය මට්ටමින් විග්‍රහ කර බලන නිසාවත් නෙමෙයි. මේ කිසිවක් නිසා නෙමෙයි. මගේ දුකට මුල් බැසගත් හේතුව මෙන්න මේකයි කියා ඔබේ මාධ්‍යකයෙන් තුළින් ඔබ වටා ගන්නවා. ඔබ ඒ මුල් බැසගත් හේතුව නිරීක්ෂණය කිරීමට පටන් ගන්නවා. මේ දෙවැනි ආරි සත්‍යයයි දුක ඇතිවීමට හේතුව, දුක ඇතිවීමට නියම හේතුව. මේ සත්‍ය දෙක අවබෝධ කරගත් විට ඔබේ ඉතිරි කාර්යය පහසු වෙනවා. මේ උදාහරණයක්. යම් කෙනෙක් අසනීප වී වෛද්‍යවරයෙක් කමුවීමට ගිය විට වෛද්‍යවරයාගේ පළවෙනි වැදගත් කාර්ය වන්නේ රෝගය කොමක්දයි හඳුනා ගැනීමයි. අසනීපය කොමක්දයි වෛද්‍යවරයාට හඳුනා ගැනීමට නොහැකි නම් ඔහුට ලෙඩාව සුවපත් කළ නොහැකියි. ඒ නිසා පළවෙනි වැදගත් කාර්ය වන්නේ රෝගය කොමක්දයි හඳුනා ගැනීමයි. දෙවැනි වැදගත් කාර්යය මේ රෝගයට හේතුව ගැඹුරුම මට්ටමින් සොයා ගැනීමයි. රෝග ලක්ෂණ පමණක් නෙවෙයි, මතුපිටින් පෙනෙන රෝග ලක්ෂණ ගැන පමණක් වෛද්‍යවරයා කටයුතු කරමින් සිටියොත් ඔහුට රෝගියා සුව කළ නොහැකි වෙයි. ඔහු ගැඹුරටම යා යුතුයි. රෝගයට මුල්ලු හේතුව, නියම හේතුව සොයාගත්තොත් ඔහුට ඉතිරි කාර්යය පහසු වෙනවා. ඉන්පසු හේතුව සහ මුලින්ම නැති කිරීමට, මුලින් උපුටා දැමීමට මාර්ගය ඔහු සොයා ගන්නවා. හේතුව මුලින් උපුටා දැමීමට බෙහෙත් දුන් විට රෝගය සහ මුලින්ම නැති වෙනවා. මේ ආකාරයටම මේ භාවනා ක්‍රමය මගින් දුකට නියම හේතුව ඔබ නිරීක්ෂණය කරනවා. මේ භාවනා ක්‍රමය මගින් ඔබව දුකට පත් කරවන නියම හේතුව මුලින් උපුටා දැමීමට ඉගෙන ගන්නවා. දුක ඇති කරවන නියම හේතුව සහ මුලින්ම නැති කළ විට තුන්වැනි ආර්ය සත්‍ය මතුවෙනවා. දැන් තවදුරටත් දුකක් නැහැ. මේ භාවනා ක්‍රමයෙන් පැහැදිලි වෙන්නේ, ප්‍රකට වෙන්නේ ඔබ විසින් ගැඹුරටම පිවිස ඔබේ දුකට හේතුව හඳුනාගෙන ඒ හේතුව මුලින් උපුටා දමා ඒ දුක ඔබ සම්පූර්ණයෙන් නිරුද්ධ කරන ආකාරයයි. ඒ සඳහාගත් ක්‍රියාමාර්ගයයි මේ සතරවන ආර්ය සත්‍යයයි. මේ ආර්ය සත්‍ය හතර පිළිබඳව චින්තාමය මට්ටමින් විග්‍රහ කර බැලීම පමණක් සෑහෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම කෙනෙක් මේවා චින්තාමය මට්ටමින් තේරුම් ගත යුතුයි. නමුත් මේවා සියල්ලම අනිවාර්යම අත්විඳිය යුතුයි. භාවනා ක්‍රමය ඔබට උපකාරී වීමට පටන් ගන්නේ විතයි. ගැඹුරින් ගැඹුරට යමින් දැන් ඔබ කරන්න පටන් අරන් තියෙන්නේ මේකයි. මේ එහි ආරම්භයයි. වේදනා කැක්කුම් පවතිනවා, දුක පවතිනවා. ආපොයි මම ගොඩක් කලා වාඩි වී සිටිය නිසා කකුල්වල වේදනාව හරිම දරුණුයි කියා ඔබට හිතෙනවා. වේදනාව පවතින්නේ ඔබ මේ ශාරීරික වේදනාව මානසික වේදනාව බවට පත් කරගෙන ඇති නිසා බව ක්‍රමක්‍රමයෙන් ඔබ වටහා ගන්නවා. එය නිරීක්ෂණය කරන ක්‍රමය ඉගෙන ගත් විට වේදනාව අඩු වී යනවා. ඔබ නොකඩවා නිරීක්ෂණය කරගෙන යන විට ඔබට එයි මිදීමට හැකි වෙනවා. සෑම තැනකම මේ තරම් දුකක් තියෙන යයි එයට හේතුව තණ්හාව බව වඩ වඩාත් පැහැදිලි වෙනවා. තණ්හාව ඔබේ කැමැත්තට අනුව යමක් සිදුවීමට ඔබට අවශ්‍ය වුණත් ඒක එහෙම සිදුවෙන්නේ නැහැ. ඒ වගේම ඔබ අකමැති යම්කිසි දෙයකින් ඉවත් වීමට ඔබට ඕන වුණත් ඒක එහෙම සිදුවෙන්නේත් නැහැ. මේ දෙයාකාරයේම ඇති පොදු ධර්මතාවය වන්නේ තණ්හාවයි. තණ්හා තණ්හා. මේ තණ්හාව ඇති කර ගැනීමේ පුරුද්දට ඔබ ඉතාමත් දැඩි ඇලීමක් ඇති කර ගන්නවා. ඔබ තණ්හාව උපාදාන කර ගැනීම පුරුද්දක් බවට පත් කරගෙන ඉන්නේ. ඔබ ගැඹුරින් ගැඹුරටම යන විට මේ කරුණ ඔබට වඩ වඩාත් පැහැදිලි වෙනවා. තම අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන නීතිය බාහිර ලෝකයේත් ක්‍රියාත්මක වෙනවා. නීති එක හා සමානයි. සබාධාමේ නීතිය තමන්ට හා බාහිර ලෝකයට වෙනස් ලෙස සලකන්නේ නැහැ. විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දුක පවතිනවා. ඒක මේ ආකාරයෙන් අපට පැහැදිලි වෙනවා. බලන්න, ජීවිතයේ ආරම්භ වෙන්නෙම දුකෙන්නේ. අපි උපතේදීම දුකින් පිරුණු ලෝකයකට ඇතුල් වෙනවා. ඉපදුන මොහොතේම අපි ඇතුල් වී තියෙන දුකින් පිරුණු ලෝකයකටයි. අපිට කැමැත්තක් ඇති වෙනවා. ඉතා ඉක්මනින් මේ කැමැත තණ්හාවක් බවටත් උපාදානයක් බවටත් පත් වෙනවා. එවිට අපි දැඩි ලෙස කැළඹීමට පත් වෙනවා. ලදරුවේ බඩගිනි වුණාම අඬනවා. මට කෙරි ඕන, මට වතුර ඕන. ඒ අඬන්නේ මේවා ලබා ගන්න දරුවා දන්න එකම භාෂාව ඇඬීම පමණක් නිසායි. එතන් පටන්ම ලොකු මහත් වන විට, වයසට යන විට නානා ප්‍රකාර අකමැති දේවල් සිදුවෙනවා. කැමැති දේවල් සිදුවෙන්නේ නැහැ. ජීවිතයට ඇතුල් වීමම දුකක්. ඉපදීම දුකක්. ඉපදීම ජීවිතයේ ආරම්භ වීම යනු දුක් ක්ෂේත්‍රයට ඇතුල් වීමක්. දුකේ ආරම්භයක් වෙනවා. බුදුන් වහන්සේ ජාතිපි දුක්ඛා යනුවෙන් වදාළේ මේකයි. කෙනෙක් ක්‍රමක්‍රමයෙන් වැඩෙන විට, වයසට යන විට කුමන හෝ ආකාරයක ලෙඩ රෝග ඇති වෙනවා. කිසියම් රෝගයකින් පීඩා විඳීම විශාල දුකක්. මේ ලෙඩේ නම් දරාගන්න හරිම අමාරුයි. මට වෙන ඕනම ලෙඩක් දරාගන්න පුළුවන්. ඒත් මේක නම් බෑ. ඔබ මෙහෙම කියන්නේ මේ මොහොතේ ඔබ වෙනත් ලෙඩකින් පෙළෙන්නේ නැති නිසායි. කුමන ලෙඩකින්ද සතුටක් ලැබෙන්නේ? සෑම ලෙඩක්ම ගෙන දෙන්නේ දුකමයි. දුක දුක. ව්‍යාධිපි දුක්ඛෝ, ව්‍යාධිපි දුක්ඛෝ. කෙනෙකුට නානාවිධ ලෙඩ රෝග ඇතිවෙන්න පුළුවන්. කෙනෙක් වැඩෙනවා, වැඩෙනවා, ජරාවටපත් වෙනවා, ජරාවටපත් වෙනවා, වයසට යනවා, වයසට යනවා. මාළුවිය ඉතා බලවත් දුකක්. ජරාපි දුක්ඛා, ජරාපි දුක්ඛා. වයසට යාම දැඩි දුකක්. අවුරුදු 100ක් පමණ වයස ඇති පුරුෂයෙක් හා ස්ත්‍රියක් මාළුවිය නිසා ඇතිවන නානා ප්‍රකාර ලෙඩ රෝගවලින්, ශාරීරික දුර්වලතාවලින් පෙළෙනවා. අපහසුතාවයන් ගොඩයි. සර්ව බලධාරී දෙවියන්ට යාඥා කරනවා, අනේ දෙවියනි, අපිට මරණය ලබා දෙන්න. එවිට අපිට මේ දුක්වලින් මිදෙන්න පුළුවන්. මරණය ලබා දීමේ අපහසුතාවයක් ඔබට නෑ. අනේ දෙවියනි, අපිට මරණය ලබා දෙන්න. ඔවුන් නොකඩවාම යාඥා කරනවා. ඊළඟ දවසේ වෛද්‍යවරයා ඇවිත් පරීක්ෂා කරලා කියනවා, ආච්චි, දැන් ඔබට මැරෙන කාලේ හරි. හෙට වුණත් ඔබ මැරෙන්න ඉඩ තියෙනවා. සීයේ ඔබත් හෙට වෙනකොට මැරෙන්න පුළුවනි. එවිට මහලු පුරුෂයා සහ මහලු ස්ත්‍රිය අඬන්න පටන් ගන්නවා. අපෝ නෑ නෑ දොස්තර මහත්තයෝ, මං වැරදි ආඥාවක් කළේ. මට දැම්ම මැරෙන්න ඕන නෑ. මට මැරෙන්න ඕන නෑ. මට මගේ පුතා බලන්න ඕන, මුණුපුරා බලන්න ඕන, මුණුපුරාගේත් මුණුපුරා බලන්න ඕන. මට අරක කරන්න තියෙනවා, මේක කරන්න තියෙනවා. අනේ කොහොම හරි මගේ ජීවිතේ බේරා දෙන්න. මට මැරෙන්න ඕන නෑ. මරණය, මරණය, මරණය. ඊමහත් දුකක්, ඊමහත් දුකක්. මරණම්පි දුක්ඛං, මරණම්පි දුක්ඛං. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ එදා බෝ මැඩදි සිටිවිලි සමගින් සෙල්ලම් කරමින් හිටියේ නැහැ. ඒ ගහයට වාඩි වී උන්වහන්සේ තම අභ්‍යන්තරයේ පවතින සත්‍යතාවය අත්විඳිමින් අත්දැකමිනුයි හිටියේ. දුකට හේතුව කුමක්ද? තව තවත් ගැඹුරට, ගැඹුරින් ගැඹුරට යන විට යම් සත්‍යතාවයක් පැහැදිලි වීමට පටන් ගත්තා. අපි යම් කැමැත්තක් ආසාවක් ජනිත කළොත් ඒ ආසාව සපුරා ගැනීමට නොහැකි වූ විට අපි දුකට පත්වෙනවා. මේ උදාහරණයක්. ඔබ භාවනාවට වාඩි වී සිටින විට ඇතිවන යම් වේදනාවක් පහවී යනවා නම් හොඳයි කියා ඔබ තුළ ආසාවක් ඇතිවෙනවා. ඒත් ඒ වේදනාව නැති වෙන්නේ නැහැ. එවිට ඔබ දැඩි ලෙස දුකට පත්වෙනවා. අකමැති දේ ලැබෙන විට ඔබ දුකට පත්වෙනවා. එයි අනෙක් පැත්ත වන්නේ ඔබට අසීමිත ප්‍රීතියක් සතුටක් ගෙනදෙන ප්‍රියජනක සංවේදනා අත්විඳින්න ආසාව තියෙනවා. නමුත් ඒවා මතුවෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දැඩි ලෙස දුකට පත්වෙනවා. ආසා කරන දේ, අපේක්ෂා කරන දේ ඔබට නොලැබෙන විට ඔබ දුකට පත්වෙනවා. අකමැති පුද්ගලයින්, අකමැති අවස්ථාවන්, අකමැති දේවල් සමග එක්වීමට ඔබට සිදුවෙනවා. ඇලුම් කරන පුද්ගලයින්ගෙන්, ඇලුම් කරන දේවලින්, ප්‍රියජනක අවස්ථාවෙන් වෙන්වීමට ඔබට සිදුවෙනවා. මේ හැම දෙයකින්ම ඔබට ලැබෙන විශාල දුකක්, විශාල දුකක්. උන්වහන්සේ තම අභ්‍යන්තරයේ ගැඹුරින්ම සිදුවන මේ සියල්ලම අවබෝධ කරගත්තා. තවදුරටත් ගැඹුරින් ගැඹුරටම යන විට කිසියම් ධර්මතාවයක් ඉතාම හොඳින් පැහැදිලි වූ අවස්ථාවකට පැමිණියා. ඒ සංකිත්තේන පංචුපාදානක්ඛන්ධා දුක්ඛ. කෙටියෙන් දැක්වුවොත් දුකට හේතුව මේ ස්කන්ධ පහ උපාදාන කර ගැනීමයි. පංචස්කන්ධයේ රූපස්කන්ධය මින් එකක්. රූප කලාප නමින් හඳුන්වන ඉතාමත්ම කුඩා අංශුවලිනුයි මේ සම්පූර්ණ රූපකය නිර්මාණය වෙලා තියෙන්නේ. නාමස්කන්ධය වූ අනිත් ස්කන්ධ හතර නම් සිතේ දැනුවත් කිරීමේ කොටස වන විඥාණය, හඳුනා ගැනීමේ කොටස වන සංඥා, විඳීමේ කොටස වන වේදනා සහ ප්‍රතිචාර දැක්වීමේ කොටස වන සංඛාරයි. මේ ස්කන්ධ පහේ එකතුවෙන් තමයි මම නැමැති පුද්ගලයා හැදිලා තියෙන්නේ. ඒකට කෙනෙක් තුළ දැඩි ඇල්මක්, බැඳීමක්, උපාදානයක් පවතිනවා. උපාදාන යනු ඇලීමයි, අල්ලා ගැනීමයි. මේ පංචස්කන්ධය ඒ උපාදානයේ ප්‍රතිඵලයක්. කෙනෙක් නොකඩවාම දිගින් දිගටම මේ පංචස්කන්ධයට ඇලෙනවා. ඒ හේතුවෙන් නොකඩවාම දුකෙහිම ඇලී ගැලී වෙලී සිටිනවා. නොකඩවා සංසාරයේ සැරිසරමින් දුක් විඳිනවා. මේ උපාදානය, ඇලීම, බැඳීම පිළිබඳව වඩ වඩාත් පැහැදිලි වෙනවා. මූලික වශයෙන් ඇලීම් හතරක් තියෙනවා. එක ඇලීමක් වන්නේ මනක්කල්පිත වන මම කෙරෙහි දක්වන ඇලීමයි. මම යනු කුමක්දැයි නිවැරදිව නොදැන මේ පුද්ගලයෙක් ලෙසින් තිතින් මවාගෙන ඉන්න මම කෙරෙහි ඇති ඇලීමයි. මේ ශරීරය රූප කලාප නමින් හඳුන්වන ඉතාමත් කුඩා පරමාණු අංශු පොදියක්, රූප කලාප පොදියක්. මේ රූප කලාප පොදිය මමද, මේ රූප කලාප පොදියට මම කියා දැඩි ඇලීමක් ඇති කරගන්නවා. ඊළඟට නාමස්කන්ධ හතරෙන් සිතෙහි අරමුණු ගන්නා කොටස අරමුණක් ගන්නවා, නැති වී යනවා. මේ කොටස මමද, සිතෙහි හඳුනා ගන්නා කොටස අරමුණක් හඳුනා ගන්නවා, නැති වී යනවා. මේ කොටස මමද, සිතෙහි විඳීම් කරන කොටස විඳිනවා, නැති වී යනවා. මේ කොටස මමද, ඊළඟට සිතේ ප්‍රතිචාර දක්වන කොටස ප්‍රතිචාර දක්වනවා, නැති වී යනවා. මේ කොටස මමද, එසේත් නැත්නම් එකට එකතු වූ මේ ස්කන්ධ පහ මමද. මේ මම යනු නිරන්තරයෙන්ම වෙනස් වන ධර්මතාවයක්. නමුත් මේ මම බොහොම වැදගත් ලෙස සලකනවා. කවුරුන් හෝ මේ මම කියන පුද්ගලයාට විරුද්ධව එක වචනයක් හරි කිව්වොත් මම යනු කොමක්දයි හරියටි තේරුම් ගන්නේ නැතුව බොහොම කෝපයටපත් වෙනවා, නොසන්සුන් වෙනවා. සිතින් මවාගෙන සිටින මම, සිතින් නිර්මාණය කරගෙන ඉන්න මම, එහෙම වුණත් මේ මම යයි සිතාගෙන සිටින පුද්ගලයාට ඇත්තේ අතිවිශාල ඇලීමක්, උපාදානයක්. කවුරුන් හෝ මේ මම නැමැති පුද්ගලයාට විරුද්ධව යමක් කළොත් මේ මම තුළ ලොකු කෝපයක්, කැළඹීමක්, අසතුටක් ඇති කරගන්නවා. මම යන්නට තියෙන්නේ අසීමිත දැඩි ඇලීමක්, උපාදානයක්. ඒ ප්‍රතිඵලය වන්නේ දුකම මිසක් වෙන කිසිවක් නෙමෙයි. ඊළඟට මේ මම යන්නේ ක්ෂේත්‍රය, රාමුව පැතිරියාමට පටන් ගන්නවා. මගේ කියා ඔබ පවසන දේවල් මේ මම කියන රාමුව තුළට ගන්නවා. එවිට මගේ යන්නට දැඩි ඇලීමක් ඇති කරගන්නවා. මේ මගේ යන්නටත් බලවත් ඇලීමක්, දැඩි ඇලීමක් ඇති කරගන්නවා. මගේ ඔරලෝසුව බොහොම හොඳ එකක්. බොහොම වටිනා ඔරලෝසුවක්. මගේ ශිෂ්‍යයෙක් පිටරටින් ගෙනවිත් මට දුන්න තෑග්ගක්. බොහොම වටිනා හොඳ ඔරලෝසුවක්. දවසක් මගේ නොසලකිල්ලෙන් ඒක වැටිලා කැඩුනා. මම බොහොම දුක් වුණා. අයියෝ අපරාදේ. මේ වටිනා ඔරලෝසුව කැඩුනනේ. මේ රටේ මේක හදාගන්න අවශ්‍ය අමතර කොටස්වත් හොයාගන්න නැහැ. අනේ මම කොහොමද මගේ ඔරලෝසුව හදාගන්නේ? අඬනවා අඬනවා අඬනවා. ඒ වර්ගයේම ඒ වටිනාකමම ඇති මගේ යාළුවගේ අතේ බැඳ තුඹන ඔරලෝසුව දවසක බිම වැටිලා කැඩෙනවා. හැබැයි මම ඒකට අඬන්නේ නැහැ. මම අඬන්නේ නැහැ. ඒ වෙනුවට මම ඔහුට අවවාද දෙන්න පටන් ගන්නවා. යාළුවා, ඔයාට මීට වඩා පරිස්සම් වෙන්න තිබුණානේ. අපේ රටේ මේ වගේ ඔරලොසු නැහැ. මේක අලුත් වැඩියා කරන අමතර කොටස්වත් මේ නැහැ. හැබැයි මම අඬන්නේ නැහැ. මම ඒ ගැන දුක් වෙන්නෙත් නැහැ. ඒ ඇයි? එකම ඔරලොසු වර්ගය, එකම වටිනාකම. නමුත් මම ඒ ගැන දුක් වෙන්නෙත් නැහැ, අඬන්නෙත් නැහැ. ඒ ඇයි? කවුරුවත් ඔරලොසුවක් කැඩුනට අඬන්නේ නැහැ. කවුරුවත් අඬන්නේ නැහැ. කෙනෙක් අඬන්නේ මගේ ඔරලොසුව කැඩුනොත් පමණයි. මගේ ඔරලොසුව කැඩිලා, මගේ ඔරලොසුව කැඩිලා. මේ මගේ 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 යනටයි දැඩි ඇලීමක් තියෙන්නේ. මේ මගේ මගේ කියාගත් දේ වටිනාකම සුළු වුණත් මිලියන ගණනක් වුණත් ඒකේ වෙනසක් නැහැ. ඇලීම කොයි තරම් දැඩිද ඒ තරමටම දුක ඇති වෙනවාමයි. ඇලීමේ තරම වැඩි වෙන තරමට දුක වැඩි වෙනවා. ඇලීම ප්‍රබල වෙන තරමටම දුකත් ප්‍රබලයි. මේ ස්වභාව ධර්මයේ නීතියයි. ඔබ වැඩි වැඩියෙන් පුහුණු වන විට, ගැඹුරින් පුහුණු වන විට ඒ බව වඩ වඩාත් පැහැදිලි වෙනවා. ඇලීම බැඳීම ගෙන දෙන්නේ දුකමයි, වෙන කිසිවක් නෙමෙයි. එයින් ගෙන දෙන්නේ දුකමයි. මේ මම මුහුණ දුන් එක්තරා සිදුවීමක්. මම බුරුමේ සිටි ඉන්දියාවට පැමිණි අලුත සිදුව දෙයක්. ඒ දවස්වල ඉන්දියාවේ භාවනා මධ්‍යස්ථාන තිබුණේ නැහැ. ඒ නිසා දුකින් පෙළෙමින් සිටි නොයෙකුත් පුද්ගලයින්ට මේ භාවනා ක්‍රමය පැතිරවීම සඳහා කැමැත්තෙන් සිටි අය නොයෙකුත් ප්‍රදේශවල මුස්ලිම් දේවස්ථාන, පන්සල්, පල්ලි, පාසල් වැනි තැන්වල පාඨමාලා සංවිධානය කළා. එක පාඨමාලාවක් ඈත ගමක ජෛන වන්දනාකරුවන්ගේ මධ්‍යස්ථානයක සංවිධානය කළා. ඒකට ඒ ගමෙන් සහභාගි වුණේ එක්කෙනෙක් දෙන්නෙක් පමණයි. යෝගින්ගින් වැඩි දෙනෙක් ආවේ අවට පිහිටි නගරවලින්. මේ පාඨමාලාවට මහලු ඉතාමත් දුප්පත් කාන්තාවක් ආවා. ඇය ඇවිත් තිබුණේ තවත් කෙනෙක් ලබා දුන්න ගමන් වියදමෙන්. දවස් දෙකක් තුනක් හතරක් පහක් ඇය බොහෝම සතුටින් භාවනාව කරගෙන ගියා. ඇය භාවනාවෙන් දියුණුවක් ලබමින් සිටියා. ප්‍රධාන භාවනා ශාලාවේ උදෑසන සජ්ජායනාවක් කෙරෙන බව ඇයට පස්වෙනි දවසේ හෝ හයවෙනි දවසේ දැනගන්නට ලැබුණා. ඒවා යම් ආකාරයක ආශිර්වාදාත්මක සුබ පැතුම් ඇතුළත් වුණා. ඇය ඇවිත් ඇහුවා, මටත් ඒකට සහභාගි වෙන්න පුළුවන්ද? අපේ කාලසටහන නම් එහෙම දෙයක් සඳහන් වෙලා නැහැ. එවිට පාඨමාලාව භාරව සිටි අය කීවා, ඔව් ඔබටත් යන්න පුළුවන්. හැබැයි ඔබ ගිහින් භාවනා කරන්න ඕන. ඔව් ඔව් මම භාවනා කරන්නම් කියා ඇය ඒකට සහභාගි වුණා. ගිහින් භාවනා කළා. සජ්ජායනාව අවසානයේදී ඇයට බොහොම සතුටුයි. සතුට සිතින් ඇය නැවතී සිටින තැනට ගියා. ගිය ගමම මහා හයියෙන් අනන්න පටන් ගත්තා. එහි සිටි අය ඇය ළඟට ගොස් ඇගෙන් ඇව්වා, මොකද උනේ? ගෝනිසකවත් දෂ්ට කළාද? එහෙම නැත්නම් සර්පෙක් දෂ්ට කළාද? ආච්චිට මොකද උනේ? ඇය කිසිම පිළිතුරක් දෙන්නේ නැතුව දිගටම අඬනවා අඬනවා අඬනවා. ටික වෙලාවට පසු ඉකි ගසමින් ඇය කීවා, මම මෙහාට එන විට රෙදිවලින් මාපු පොඩි පසුම්බියක් ගෙන ආවා. ඒක ඇතුළේ රුපියල් 20ක් තිබුණා. ඒ රුපියල් 20 මගේ මුළු ජීවිත කාලයම ඉතුරු කරපු මුදලයි. අවුරුදු 60කට කලින් මම විවාහ වෙනකොට මගේ දෑවැදට ලැබිච්ච රිදී කොණ්ඩ කූරකුත් ඒකේ තිබුණා. මම මේ පාඨමාලාවට එනකොට එක්කෙනෙක් දීපු රස කැවිල්ලකුත් ඒකේ තිබුණා. භාවනා කරන හැම වෙලාවෙම මම මේ පසුම්බිය මගේ කකුල් යටින් තියාගත්තා. හිඳා ගන්න විට මං ඒක කොට්ටේ යටින් තියාගත්තා. අද උදේ ශාලාවට යනකොට මම ඒක කාමරේ තියලා ගියා. දැන් කවුරු හරි ඒක අරන්, අනේ මගේ පසුම්බි හොරකම් කරලා, අයියෝ මගේ ඔක්කොම බරු ටික හොරගම් කරලා. ඇය දිගටම ඇඬුවා. එහි සිටි අය ඇයට කිව්වා, රුපියල් 20යි, රිදි කොණ්ඩකූරත් රුපියල් 20ක් විතර ඇති. හොඳයි අපි කියමු රුපියල් 40යි. එහෙම නැත්නම් රුපියල් 50යි කියමු. ආච්චි අඬන්න එපා. ආච්චිට අපි රුපියල් 50ක් දෙන්නම්. ආච්චි භාවනා කරගෙන යන්න. ආච්චි බොහොම හොඳින් භාවනා කරගෙන ගියානේ. ඒත් ඇය ඇඬීම නැවැත්වුවේ නැහැ. ඒ අය මෙහෙම කතා කරගත්තා. අපි සල්ලි එකතු කරලා ඇයගේ අතට දෙමු. එතකොට ඇඬීම නතර කරයි. ඔවුන් රුපියල් 50 වෙනුවට රුපියල් 100ක්ම එකතු කරලා බොහොම සතුටින් දැන්වත් මේ මහලු කාන්තාව ඇඬීම නතර කරાવી හිතාගෙන ඒ මුදල ඇයට දුන්නා. ඇයයි මුදල වීසි කර දැම්මා. මට මේ සල්ලි වලින් මොනවා කරන්නද? මගේ දෑවැද්දට ලැබුණු රිදී කොණ්ඩ කූර කෝ? අනේ මම ඒක කොහෙන් ගන්නද? ඒක දැන් ඉවරයි. එහි සිටි අය ඒක සොයන්න මහන්සි ගත්තා. ඒත් සොයාගන්න බැරි වුණා. එදා සවස ගසක් කොට සිටි වඳුරෙක් පසුම්බියේ තිබූ පැන් රස කෑල්ල එළියට අරගෙන කනවා කෙනෙක් දැක්කා. ඒ අය වඳුරා පසපස එළවාගෙන ගිහින් පසුම්බිය ලබාගෙන එහි තිබුණු රිදී කුර අයට දුන්නා. එතකොටයි යගේ ඇඬීම නතර වුණේ. තණ්හාව. රුපියල් 20ක් වටිනා දෙයකට වුණත් මිලියන 20ක් වටිනා දෙයකට වුණත් ඒකේ වෙනසක් නැහැ. ඇලීමත් බැඳීමත් තියෙන තරමට දුක ඇති වෙනවාමයි. දුක ඇති වෙනවාමයි. මම මගේ ඔබ මේ වචන එදිනදා ජීවිතයේදී පාවිච්චි කළත් නොකළත් එහි ඇති වෙනසක් නැහැ. මේ මම මගේ යන්නට ඔබ තුළ ඇති ඇලීම බැඳීම ගෙන දෙන්නේ දුකමයි. මට තවත් සිද්ධියක් මතක් වෙනවා. මේක සිදු වුණේ උතුරු ඉන්දියාවේ ඈත පිටිසර බද ගමකදී. එහි පැවති පාඨමාලාවකට උගත් පූජකවරයෙක් සහභාගී වුණා. දින 5කට 6කට පසු ඔහු මා හමුවීමට ආවා. ඒ දිනවල යෝගින් එතරම් නොසිට නිසා එක් යෝගියෙකුට ප්‍රශ්න අහන්න විනාඩි 10ක් දුන්නා. ඉතින් ඔහු ඇවිත් කියනවා, ගෝයෙන්කජී, දවල් 12:01 අතර ඔබතුමා හමුවීමට එන යෝගීන්ට විනාඩි 10ක් දෙනවනේ. මේ ගිහියන්ට විනාඩි 10ක් මොකටද? එයාලට මොන ප්‍රශ්නද අහන්න තියෙන්නේ? ඒ අයට විනාඩි 10ක් වැඩි. නමුත් මම පූජකවරියෙක්, තාපසයෙක්. මට බොහෝ ප්‍රශ්න තියෙනවා. කරුණාකරමට පැය භාගයක් දෙන්න. මම කිව්වා, ස්වාමීනි, මම දන්නවා ඔබතුමා උත්සාහ කරන්නේ යම් යම් දර්ශනවාද ගැන කතා කරන්නයි. නමුත් මට ඒවා ගැන උනන්දුවක් නැහැ. මට ඔබට එතරම් කාලයක් දෙන්න බෑ. නෑ ගෝයෙන්කජී, මේ දින 5 මම තේරුම් ගත්තා මේ සියලුම දාර්ශනික සාකච්ඡාවලින් වැඩක් නැති බව. මම සාකච්ඡා කරන්නේ භාවනා ක්‍රමය ගැන පමණයි. භාවනා ක්‍රමය ගැන? ඒ ගැන සාකච්ඡා කරන්න ඔබට පැය භාගයක් අවශ්‍යයි. ගෝයෙන්කජී, කරුණාකරලා කොහොම හරි මට පැය භාගයක් දෙන්න. ආ හොඳයි, මම කොහොම හරි බලන්නම් එන්න. ඔහු මා මුණ ගැසීමට ආවා. විනාඩි 2-3 පමණ භාවනා ක්‍රමය ගැන කතා කළා. ඉන්පසු එක පාරටම ඔහු මාතෘකාව වෙනස් කළා. වෙනස් කරලා දැන් කියනවා, ගෝයෙන්කජී, අර ලොකු නගරයේ තියෙන ඔබේ ආරාමේ. මගේ ආරාමේ? ආරාම තියෙන්නේ පැවිදි අයටනේ, ගිහි අයට නෙවෙයිනේ. මම ගිහියෙක්, මට කොහෙද ආරාමයක් තියෙන්නේ? ගෝයෙන්කජී, තේරුම් ගන්න උත්සාහ කරන්න. අර ඔබේ ආරාමේ? ස්වාමීනි, මට ආරාමයක අයිතියක් තබා ගන්න බෑ. මම ගිහියෙක් බව ඔප්පු කිරීමට මා සමග පැහැදිලි සාක්ෂියක් අරගෙන යනවා. මම උගන්වන විට මගේ බිරිඳ මගේ පැත්තකින් වාඩි වී සිටිනවා. ඒ තමයි සාක්ෂිය. මට ආරාමයක් තියෙන්නේ කොහොමද? ඔහු දිගින් දිගටම කියනවා, ගෝයෙන්කජී, ඔබේ ආරාමය. ඉන්පසු ඔහු මෙහෙම කියන පටන් ගත්තා, ඔබේ ආරාමේ ඉන්න ඔබේ අලියා? මගේ අලියා? ඔබ මොනවද මේ කියන්නේ? හදිසියෙම මට යමක් මතක් වුණා. මේ ඉන්දියාව මහා පුදුම රටක්. බොහෝ සම්ප්‍රදායන් පවතින විශාල රටක්. සමහර ජනයා තුළ ප්‍රබල සම්ප්‍රදායානුකූල විශ්වාස පවතිනවා. සමහරු මුළු ජීවිත කාලයටම මම මගේ යන මේ අපිරිසිදු වචන දෙක භාවිතා කරන්නෙම නෑ. ඔවුන්ට මම කියා කියන්න අවශ්‍යම වන විට ඔබ කියනවා. මගේ කියා කියන්න අවශ්‍ය වන විට ඔබේ කියනවා. ආ, දැන් මට තේරුණා. ඔව් ස්වාමිනි, මගේ ආරාමේ, මගේ අලියා. කියන්න මොකද්ද තියෙන ප්‍රශ්නේ? මේ ඉන්නේ සියල්ල අතහරි දැමූ පූජකවරියෙක්. ඔහු නගර සභාවෙන් අවසර නොගෙන නගරයේ මැදියේ ආරාමයක් හදලා ඒක කඩා දමන බවට දැන් නගර සභාවෙන් නියෝගයක් ලැබිලා නගරයේ මැද අලියෙක් තබා ගැනීමට අවසර දෙන්නෙත් නැහැ. අලියා එතනින් ඉවත් කිරීමටත් නියෝගයක් ලැබිලා ඒ නගර සභාවේ නගරාධිපතිතුමා බුරුමයට ගිය වෙලාවේ මගේ ආගන්තුකයෙක් ලෙස මා සමග නැවති සිටි බව කොහෙන්දෝ ඔහු දැනගෙන තියෙනවා. ඒ නිසා ඔහු කියනවා, ඉතින් ගෝයෙන්කජී, ඔබ මේ ගැන වචන කීපයක් නගරාධිතුමාට කතා කළොත් ඔබේ ආරාමේ බේරගන්න පුළුවන්. ඔබේ අලියා බේරගන්න පුළුවන්. ඔහු මම යන වචනය භාවිතා කළේම නැහැ. මගේ යන වචනේ භාවිතා කළෙත් නැහැ. නමුත් ඔහු තුළ මම මගේ යනට දැඩි ඇලීමක් තිබුණා. ඇලීම මගින් දුක ඇති කරනවාමයි. දුකම මිස අන් කිසිවක් නෙමෙයි. දුකමයි. ඇලීමක් වර්ධනය කරගත්තේ සදාකාලිකව පවතින මම යන කෙනෙකුට නම් දුකක් ඇති නොවන්න පුළුවනි. එසේත් නැත්නම් මගේය කියා ඇලීමක් වර්ධනය කරගත්තේ සදාකාලිකව පවතින මගේ යයි කිව හැකි දෙයකට නම් ඒත් දුකක් ඇති නොවන්න පුළුවනි. නමුත් ගැටලුව මම යනුවෙන් හඳුන්වන තැනැත්තා සදාකල් නොපැවතීමයි. මගේ කරගත් දෙයත් සදාකල් නොපැවතීමයි. සමහර විට මම මගේ කියාගන්න දේවල් නැති වී යනවා. එවිට මම අසරණ වෙනවා. ඒ නැති වී යාම මට නැවතිය නොහැකි. සමහර විට මගේ කියන දේ පවතිද්දී මම යනුවෙන් හඳුන්වන්න නැති වී යනවා. එවිටත් මම අසරණයි. ඒ නැති වී යාමද මට නැවතිය නොහැකි. මේ වෙන් වී යාම නැති වී යාම ස්ථිරවම සිදුවෙනවා. එයින් ඇතිවන්නේ දැඩි දුකක්. ඇලීමක් පවතිනවා නම්, උපාදානයක් පවතිනවා නම්, ඒ උපාදානේ කොයිතරම් බලවත්ද, දුක ඒ තරමටම බලවත් වෙනවා. කෙනෙක් තවත් වර්ගයක ඇලීමක් වර්ධනය කරගන්නවා. ප්‍රධානම ඇලීම වන්නේ මේ මම යන්නටයි. ඉන් අනතුරුව මගේ බවට පත්වීමටයි. ඉන් පසු විවිධ දෘෂ්ටීන් හදාගන්නවා. මගේ මතය, මගේ දර්ශනය, මගේ දෘෂ්ටිය, මගේ ආගම, මගේ සම්ප්‍රදාය අනාදිය සඳහා ඇලීමක් වර්ධනය කරගන්නවා. කෙනෙක් තමාගේ මත දෘෂ්ටි කරේ තදබල ඇලීමක් වර්ධනය කරගන්නවා. තමන් පැළඳ සිටින්නේ පාට කණ්ණාඩි කොට්ටමක් බව තේරුම් නොගෙන කණ්ණාඩියේ පාටට අනුව දකින පාට කෙරෙහි ඇලීමක් බැඳීමක් ඇති කරගන්නවා. මම රතුපාට කණ්ණාඩියක් පැළඳගෙන ඉන්නවා නම් මට හැම දෙයක්ම රතුපාටට පේනවා. හැම දෙයක්ම රතුපාටයි, රතුපාටයි, රතුපාටයි. තවත් කෙනෙක් කොළපාට කණ්ණාඩියක් පැළඳගෙන ඉන්නවා නම් ඔහුට හැමදේම කොළපාටට පේනවා. හැමදේම කොළපාටයි, කොළපාටයි. අපේ දෙගින් දිගටම වාද විවාද ඇති කරගනිමින් සිටිනවා. දකින හැම දෙයක්ම රතුපාට බව ඔහුට ඒත්තු ගැන්වීමට මට බැරි වෙනවා. හැමදේම කොළපාට බව ඒත්තු ගැන්වීමට ඔහුටත් බැරි වෙනවා. අපි දිගටම වාද විවාද කරගනිමින්, අරගල කරගනිමින් සිටිනවා. අපි එකිනෙකාගේ ඔළු පලා ගැනීමට තරම් තර්ක විතර්ක කළත් ඇලීමේ ඇති දැඩිකම නිසා එකඟතාවයකට ඒමට බැරි වෙනවා. ඇලීම ඇති කරගෙන ඉන්නේ දකින පාටට බව තේරුම් ගන්නේ නැහැ. අපි ඇතිදී ඇති සැටියෙන්ම දකින්න උත්සාහ කරන්නේ නැහැ. යථාර්ථය දකින්න උත්සාහ කරන්නේ නැති නිසා මේ දැඩි ඇලීම දැඩි දුකක් ගෙන දෙනවා. තවත් සමහර අවස්ථාවල ආගමික සිරිත් විරිත්, පුද පූජා, වත් පිළිවෙත් ආදිය සම්බන්ධව ඇලීමක් ඇති කරගන්නවා. මම දැක තියෙනවා බටහිර රටවල නෙමෙයි පෙරදිග රටවල ජනතාව ඒ අයගේ දිනපතා සිරිත් විරිත්, පුද පූජා, වත් පිළිවෙත් පිළිබඳව දැඩි ඇලීමක් දක්වනවා. ඔවුන් විපස්සනා පාඨමාලාවට ඇවිත් කියනවා, ගෝයෙන්කජී, ඇයි ඔබ මේ ආගමික සිරිත් විරිත් පුද පූජා නවත්වන්න කියන්නේ? මට විනාඩි 15ක් පමණ දෙන්න. මගේ ආගමික චාරිත්‍ර අවසන් කරලා ඇවිත් භාවනා කරන්නම්. එසේ නොකළ යුතුයයි ඒ අවස්ථාවේ කී විට ඔවුන් බොහොම කලඹීමට පත් වෙනවා. පසුව ඔවුන් ඇත්තම ඊට හේතුව තේරුම් ගන්නවා. නමුත් මුලින්ම ඒවාට ඇති ඇලීම නිසා දුකක් ඇති වෙනවා. මේ හතර ආකාරයේ බලවත් ඇලීම් බැඳීම් අපව දැඩි දුකකට, අසීමිත ලෙස දැඩි දුකකට පත් කරනවා. බුදුරජාණන් වහන්සේ ගැඹුරින් ගැඹුරටම ගියා. මේ ඇලීම පවතින්නේ ඇයි? ඊට හේතුව වඩ වඩාත් පැහැදිලි වුණා. ඇලීමට හේතුව තණ්හාව ඇතිවීමයි. ඔබට උවමනා කරන යම් දෙයකට තණ්හාව ඇති වෙනවා. ඔබට ඒක අයිති කර ගැනීමට අවශ්‍ය වෙනවා. මේ උපාදානයයි. තණ්හාව හේතුවෙන් දැඩි ඇලීමක් උපාදානයක් ඇති කරගන්නවා. තණ්හාව දැඩි ඇලීමක් උපාදානයක් බවට පත්වෙනවා. අවශ්‍ය කළ දේ නොලැබෙන විට දුකට පත්වෙනවා. එසේත් නැත්නම් ඔබට යමක් උවමනා නැහැ. ඔබට ඒක ඔබෙන් ඉවත් කර තැබීමට අවශ්‍ය වෙනවා. නමුත් ඔබට ඉවත් කරගන්න බැහැ. තණ්හාව නැවතත් දැඩි ඇලීමක් උපාදානයක් බවට පත් වෙලා දුක ඇති කරනවා. මේ තණ්හාව ජනිත වෙන්නේ ඇයි? උන්වහන්සේ ආගමික පොතපත කියවමින් සිටියේ නැහැ. එසේ නැත්නම් ඒවා ගැන සාකච්ඡා පවත්වමින් හිටියෙත් නැහැ. තම අභ්‍යන්තරයේ ගැඹුරින් සිදුවෙන්නේ කොමද්දැයි යන්න පිළිබඳව උන්වහන්සේ විද්‍යාඥයෙක් වගේ පර්යේෂණයක් කරමින් සිටියේ. ඔබට සුළු කැමැත්තක් ඇති වුණා යයි සිතමු. ඔබ ඒකට ආසාවක් ඇතිකර ගැනීමට පටන් ගත්තා. හිතා ඉක්මනින් ඒක තණ්හාව බවට පත් වෙනවා. යම් අකමැති දෙයකින් ඉවත් වීමට ඇතිවන සුළු කැමැත්ත ද්වේෂයක් බවට පත් වෙනවා. තණ්හා. තණ්හා පච්චයා උපාදානං. තණ්හාව උපාදානයක් බවට හැරෙනවා. සුළු කැමැත්තක් තණ්හාව බවට පත් වෙනවා. තණ්හාව උපාදානයක් බවට පත් වෙනවා. මේ සුළු කැමැත්තක් පවා ඇති කරගන්නේ මොකටද? මේකට හේතුව මොකක්ද? උන්වහන්සේ එය අත්දැකීමෙන් සිටි නිසා ඊට පිළිතුර බොහොම පැහැදිලි වුණා. වේදනා පච්චයා තණ්හා. හේතුව උනේ ශරීරයේ පවතින මේ දැනීම සංවේදනයි. ඔබ ශාරීරික සංවේදනා අත්විඳින විට ඒවා ප්‍රියජනක නම් ඔබ ඒවා අත්විඳින කැමැත්තක් ඇති කරගන්නවා. ඒ කැමැත්ත ආශාව ඉතා ඉක්මනින් තණ්හාවක් උපාදානයක් බවට හැරෙනවා. ඔබ අප්‍රියජනක සංවේදනා අත්විඳින විට ඒවාට ඇති අකමැත්ත ඉතා ඉක්මනින් ද්වේෂය ගැටීම බවට හැරෙනවා. ඔබට එයින් ඉවත් වීමට කැමැත්තක් ඇති වී එය තණ්හාවක් උපාදානයක් බවට පත් වෙනවා. මේ තණ්හාව ඇති වෙන්නේ සංවේදනා නිසායි. වේදනා පච්චයා තණ්හා. පච්චයා යනු හේතුවයි, වේදනා යනු සංවේදනායි. තණ්හාවට හේතුව සංවේදනායි. මේ තණ්හාව ඊළඟට උපාදානයේ බවට පත් වෙනවා. මේ ශාරීරික සංවේදනා ඇතිවීමට හේතුව කුමක්ද? උන්වහන්සේ මේ සිදුවන්නේ කුමක්දයි දැනගැනීමට පරීක්ෂණ කළා. ගවේෂණය කියදුනා. පස්ස පච්චයා වේදනා. ස්පර්ශ වීමක් සිදු වෙනවා. ස්පර්ශයක් ඇති වූවාම ශාරීරික සංවේදනාවක් ඇති වෙනවාමයි. ස්පර්ශ වෙන්නේ කුමක්ද? කුමක් සමගද? ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත යන ඉන්ද්‍රිය ද්වාරහය ඒ ඉන්ද්‍රියට අනුරූප අරමුණු සමග ස්පර්ශ වෙනවා. ඇස්වලට අරමුණු වන යම් හැඩයක්, රූපයක්, පාටක්, ආලෝකයක්, වස්තුවක් සමග ඇස් ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශය වන විටම ශාරීරික සංවේදනාවක් ඇති වෙනවාමයි. කනනවත ඉන්ද්‍රිය ද්වාරයට ස්පර්ශ වෙන්නේ ශබ්දයයි. ශබ්දය කනහා ස්පර්ශ වන විට ශාරීරික සංවේදනාවක් ඇති වෙනවාමයි. යම් රසයක් දිව නැවත ඉන්ද්‍රිය ද්වාරය හා ස්පර්ශ වන විට ශාරීරික සංවේදනාවක් ඇති වෙනවාමයි. ශාරීරික නැවත ඉන්ද්‍රිය ද්වාරය සමග ගැටෙන යමක් ස්පර්ශ වන විට ශාරීරික සංවේදනාවක් ඇති වෙනවා. සිත නැමැති ඉන්ද්‍රිය ද්වාරය සමග යම් අරමුණක් එනම් සිතුවිල්ලක් ආවේගයක් ස්පර්ශ වූ විට සිතේ ඇති වූ විට ශාරීරික සංවේදනාවක් ඇති වෙනවා. යම් ස්පර්ශයක් ඇති වූ විට ශාරීරික සංවේදනාවක් ඇති වෙනවාමයි. මේ ස්පර්ශය ඇති වෙන්නේ ඇයි? ඊට හේතු ඉතා සරලයි. බොහොම පැහැදිලි. සලායතන පච්චයා පස්සෝ. පස්ස යනු ස්පර්ශයයි, සලායතන යනු ඉන්ද්‍රිය ද්වාර හයයි. කෙනෙකුට මේ ඉන්ද්‍රිය ද්වාර හය පවතිනතුරු ඒවාට අදාළ අරමුණු සමග ස්පර්ශයක් ඇති වෙනවා. මුළු ලෝකයම ඒ ඉන්ද්‍රියන්ට අදාළ අරමුණු වලින් පිරිලා. ස්පර්ශය ඇති වෙන්නේ අපේ ඉන්ද්‍රිය ද්වාර හය සහ ලෝකයේ ඇති ඒවාට අදාළ අරමුණු නිසායි. මේ ඉන්ද්‍රිය ද්වාර හය පවතින්නේ ඇයි? ඊට හේතුව කුමක්ද? ඒකත් බොහොම පැහැදිලි. නාම රූප පච්චයා සලායතනං. නාම යනු නාමස්කන්ධයයි, රූප යනු රූපස්කන්ධයයි. මේ දෙකේ සංයෝගය ඇති වූවහාම ජීවිතය ආරම්භ වෙනවා. ජීවිතය ආරම්භ වූයේ මේ ඉන්ද්‍රිය ද්වාරයන් හය සමගයි. නාම සහ රූප සංයෝගයෙන් ජීවිතය මෙලෙස ආරම්භ වූයේ ඇයි? ඒක බොහොම පැහැදිලි වුණා. විඥාන පච්චයා නාම රූපං. විඥාන ප්‍රවාහය හේතුවෙන් සෑම විටම නාම රූපවල පැවැත්ම ඇති වෙනවා. එක් ජීවිතයක් අවසන් වූ සැනින්ම මේ විඥානය වෙනත් ස්ථානයක බිහිවීම හේතුවෙන් වෙනත් ශරීරයක් සමග සම්බන්ධ වී ඉදිරියට ගමන් කරනවා. එය නොකඩවාම ඇතිවෙනවා, නැතිවෙනවා, ඇතිවෙනවා, නැතිවෙනවා. මරණය සිදුවන අවස්ථාවේදී එය නැති වී ගොස් ඊළඟට වෙනත් තැනක කොතැනක හෝ ඇතිවීමේ හේතුවෙන් වෙනත් ශරීරයක් වෙනත් ජීවිතයක් සමග එකම ආකාරයට ගලා යනවා. විඥාන පච්චයා නාම රූපං. ඇයි මේ විඥානය? විඥානයේ පැවැත්මට හේතුවන්නේ කුමක්ද? ඒක හොඳින් පැහැදිලි වුණා. සංඛාර පච්චයා විඥානං. සිතේ ජනිත කරන්නා වූ සියලුම මානසික ප්‍රතිචාර සංඛාර ඊළඟ මොහොතේ විඥානය කෙරෙහි බලපානවා. මේ මොහොතේ ඔබ සංඛාරයක් ජනිත කරගත්තායයි සිතමු. ඔබට නිතර නිතර මේ සංඛාර වචනය ඉදිරි දිනවලදී අසන්න ලැබේවි. සංඛාර කියන්නේ සිතින් ඇති කරන ප්‍රතිචාර දැක්වීමයි. මේ ප්‍රතිචාර දැක්වීමෙන් ජනිත වන ඵලයටත් කියන්නේ සංඛාර කියලායි. ඔබ අලුතින් සංඛාරයක් උපදවවා ගත් විට ඊළඟ මොහොතේ විඥානයේ පැවැත්මට එය හේතු වෙනවා. සංඛාර උපදවා ගන්නා විට ඊළඟ මොහොතේ විඥානයක් හටගන්නවා. ගල් කටුවකින් ගලක ගැඹුරට කොටන ලද ඉරක් වැනි ඉතා ගැඹුරු සංඛාරයක් මරණ මොහොතේදී මතුපිටට පැමිණ විඥාණයට වෙනත් තැනක පහළ වීමට අවශ්‍ය ශක්තිමත් තල්ලුවක් ලබා දෙනවා. මේ අනුව සංඛාර නිසා ජීවන ප්‍රවාහය ඉදිරියට ගලා යම අඛණ්ඩවම සිදුවෙනවා. ඇයි මේ සංඛාර? ඒක හොඳින් පැහැදිලි වුණා. අවිජ්ජාපච්චයා සංඛාර. අවිද්‍යාව, අවිද්‍යාව. සෑම කෙනෙක්ම සංඛාර උපදවාගන්නේ අවිද්‍යාව නිසායි. අවිද්‍යාව යනු කුමක්ද? මේ අවිද්‍යාව ඇති වෙන්නේ කෙනෙක් පාසල් ගොස් ඉගෙනගෙන නැති නිසා නොවේ. ආගමික පොතපත කියවා නැති නිසා නොවේ. ධර්ම දේශනාවලට ඇහුම්කන් දී නැති නිසාත් නොවේ. මේ කිසිවක් නිසා නොවේ. අත්දැකීම් මට්ටමින් නොදුනුවත්කම නිසායි. ඒ තම අභ්‍යන්තරය තුළ ගැඹුරු පත්ලේ දුක හටගන්න ආකාරය අත්දැකීම් මට්ටමින් නොදුනුවත්කමයි. ශරීරයේ සෑම තැනම සංවේදනා මතුවීමට හේතුව කෙනෙක් දන්නේ නැහැ. ප්‍රියජනක සංවේදනා හමුවේ ලෝභයෙන් ප්‍රතිචාර දක්වන බවත්, අප්‍රියජනක සංවේදනා හමුවේ ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වන බවත් කෙනෙක් දන්නේ නැහැ. මේ සම්පූර්ණ ක්‍රියාදාමයම තම ගැඹුරු අභ්‍යන්තරයේ අඛණ්ඩව සිදුවෙනවා. නමුත් කෙනෙකුට මතුපිට මට්ටමේ මේ සිදුවෙන්නේ කුමක්දයි කිසිසේත්ම සිතාගන්න බෑ. අඛණ්ඩව අලුතෙන් සංඛාර ජනිත කරන මේ ක්‍රියාවලිය නිසා දිගින් දිගටම දුක උපදවා ගන්නවා. දුක වර්ධනය කරගන්නවා. නැවත නැවතත් සංඛාර උපදවා ගන්නවා. සංඛාර වර්ධනය කරගන්නවා. අවිද්‍යාව, අවිද්‍යාව. සංඛාර ජනිත කිරීම සිදුවන්නේ මේ අවිද්‍යාව නිසායි. අවිද්‍යාව නිසායි. සම්පූර්ණ ධම්වැල දුක්ඛ චක්‍රයම බොහොම පැහැදිලි වුණා. චක්‍රයේ හැම පුරුකක්ම බොහොම පැහැදිලි වුණා. අවිජ්ජාපච්චයා සංඛාරා. අවිද්‍යාව නිසා කෙනෙක් සංඛාර උපදවා ගන්නවා. සංඛාරපච්චයා විඥානං. සංඛාර නිසා විඥාණය ඇති වෙනවා. විඥානපච්චයා නාම රූපං. විඥාණය හට ගැනීම නිසා නාම රූප සහිත අලුත් ජීවිතයක් හට ගන්නවා. නාම රූප පච්චයා සලායතනං. මේ නාම රූප හට ගැනීම හේතුවෙන් ඉන්ද්‍රිය ద్వාරය ඇති වෙනවා. සලායතන පච්චයා පස්සෝ. ඉන්ද්‍රිය ద్వාරය හට ගැනීම නිසා අරමුණු සමග ස්පර්ශය ඇති වෙනවා. පස්ස පච්චයා වේදනා. මේ ස්පර්ශය නිසා ශාරීරික සංවේදනා ඇති වෙනවා. වේදනා පච්චයා තණ්හා. මේ සංවේදනා නිසා ඒවාට තණ්හාව ඇති වෙනවා. තණ්හා පච්චයා උපාදානං. මේ තණ්හාව දැඩි ඇලීමක් බවට, උපාදානයක් බවට පත්වෙනවා. උපාදාන පච්චයා භවෝ. මේ තණ්හාවෙන් කෙරෙන දැඩි අල්ලා ගැනීම උපාදාන හේතුවෙන් භවය නැවත ඇතිවීමේ ක්‍රියාවලිය ඇරඹෙනවා. භව යනු ජීවිතය ගලා යාමයි. ජීවිතයේ පැවැත්මයි. ජීවිතය අඛණ්ඩව පැවැත්මයි. උපාදානය මගින් ඒ සඳහා අවශ්‍ය සියලුම ශක්තිය ලැබෙනවා. සෑම විටම ජීවිතයක් අවසන් වන විට මේ භව අලුත් ජීවිතයක් ඇතිවීමට බලපානවා. මේ ආකාරයට නැවත නැවත ඇතිවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවෙනවා. ජීවිතයේ අවසානයේදී ඒ අවසන් වෙන්නේ නැහැ. එය දිගටම සිදුවෙනවා. භව පච්චයා ජාති. මේ නැවත ඇතිවීමේ ක්‍රියාවලිය නිසා මරණයෙන් පසු නැවත උපතක් සිදුවෙනවා. ජාති. නැවත ජීවිතයක් ඇතිවෙනවා. නැවත උපතක් ඇතිවෙනවා. උපතක් ඇති වූ විට ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ජීවිතය ආරම්භ වූ සෑම විටම සෑම කෙනෙකුටම මේ සියලුම දුක්වලට මුහුණ පෑමට සිදුවෙනවා. මාළු වීමේ දුක, ලෙඩ රෝග දුක, මරණයේ දුක, කැමැති දේ සිදු නොවීමේ දුක, අකමැති දේ සිදු වීමේ දුක, කායික දුක්, මානසික දුක් යනාදී වශයෙන් උපත ඇති වූ නිසා කෙනෙකුට මේ සියලුම ආකාරයේ ශාරීරික සහ මානසික දුක් විඳීමට සිදු වෙනවා. මේ ධර්මතාවයන් වඩ වඩාත් පැහැදිලි වුණා. මේ මුළු ක්‍රියාදාමයම ඉතා හොඳින් පැහැදිලි වුණා. ගැඹුරින් ගැඹුරට, ගැඹුරින් ගැඹුරට යන ඕනෑම කෙනෙකුට මේ කරුණු පැහැදිලි වෙනවා. අවිද්‍යාව දුරු කර සත්‍ය අවබෝධ කර ගැනීමෙන්, අත්දැකීම් මට්ටමින් එය අවබෝධ කර ගැනීමෙන් එය පැහැදිලි වෙනවා. මේ දුක ඇතිවීමේ ක්‍රියාවලිය පටන් ගන්නේ කොහොමද? එය අඛණ්ඩව වර්ධනය වෙන්නේ කොහොමද යන්න පැහැදිලි වෙනවා. මේ දුකෙන් ඉවත් වන්නේ කොහොමද? දුකෙන් මිදෙන්නේ කොහොමද? දුක චක්‍රය නැමැති මේ දන්වල කඩා දමන්නේ කොහොමද? පුරුක් 12කින් යුක්ත මේ දන්වල කඩා දැමිය හැකි වෙන්නේ කොතනින්ද? කොයි පුරුකෙන් බිඳ දැමිය හැකිද? නාම සහ රූපයෙන් සිත සහ කයෙන් සමන්විත ජීවිතයක් දැනටමත් පටන්ගෙන තියෙනවා. ජීවිතේ ආරම්භ වී තිබෙනවා. දැන් කල යුත්තේ කුමක්ද? මම දිවිනසා ගත යුතුද? එහිට ප්‍රශ්නය විසඳෙනවද? අපෝ නෑ. එයින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. කෙනෙක් ඒ විදියට දුකෙන් මිදෙන්නේ නැහැ. කෙනෙක් දිවිනසා ගන්නා විට ඒ අවස්ථාවේ සිතේ පවතින චේතනාව කුමක්ද? සිතේ පවතින තත්ත්වය කෙමදුද? ඒ මොහොතේ සිත බලවත් වේදනාවෙන් පිරිලා. එවැනි ජීවිතයක අවසන් සිත බලවත් වේදනාවෙන් පිරිලා. ඒ හේතුවෙන් ලබන අලුත් ජීවිතයේද බලවත් වේදනාවෙන් පිරි එකක්ම මිස වෙන එකක් නෙමෙයි. ඊළඟ සිත දුකෙන් පිරි එකක් වෙන්නේ එය මේ ජීවිතයේ අවසන් සිතෙන් හටගත් එකක් වන නිසයි. දුකින් පිරි සිතකින් දිවි නසා ගැනීම මගින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. එසේ දිවි නසා ගැනීම මගින් කෙනෙකුට දුකෙන් මිදිය නොහැකියි. නාම රූප සිත කය පවතින විට ජීවිතය පවතිනවා. එවිට ඉන්ද්‍රිය ද්වාර 6 ගැන කුමක් කිව හැකිද? මම ඒවා විනාශ කර දැමුවොත් ප්‍රශ්නය විසඳෙයිද? ඇස්කන් නාසය දේව ශරීරය සහ මනස යන ඉන්ද්‍රිය ද්වාර 6 මේවා විනාශ කරන්නේ කොහොමද? ඒකත් එතකොට දිවි නසා ගැනීමක් වෙනවා. ඉතින් කොහොමද ඒවා විනාශ කරන්නේ? ඊළඟට ලෝකයේ පවතින ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වන වස්තු අරමුණු කෙනෙක් ඒවා විනාශ කර දැම්මොත් ඒක කොහෙත්ම කළ නොහැකියි. ඒවා සියල්ලම ඔබ විනාශ කරන්නේ කොහොමද? මේ ඉන්ද්‍රිය ද්වාර 6 පවතින විට ඒවාට අරමුණු වන දේත් පවතින විට ස්පර්ශය ඇති වෙනවාමයි. ඔබට එයින් පලා යාමට බෑ. ස්පර්ශය එනම් පස්ස පවතින විට වේදනා. එයින් කායික දැනීම් සංවේදනා ඇති වෙනවාමයි. ඔබට ඒ වැළැක්විය නොහැකියි. නැවැත්විය නොහැකියි. ප්‍රඥාව උදාකර ගත හැකි වෙන්නේ මෙතනදී. කෙනෙකුට දුක්ඛ චක්‍රය මේ සම්බන්ධතාවයෙන් මේ පුරුකෙන් කපා චක්‍රය සිඳබිඳ දැමිය හැකියි. ඒ කොහොමද? කෙනෙක් ජීවත්ව සිටින තුරු ශාරීරික සංවේදනා ඇති වෙනවාමයි. අරමුණු නොකඩවාම ඒ ඉන්ද්‍රිය ද්වාරය සමග ස්පර්ශ වෙනවා. සෑම මොහොතේම නාම සහ රූප නොකඩවා ස්පර්ශ වීමෙන් ශරීර සංවේදනාවන් මතුවෙනවා. මෝහය නිසා, අවිද්‍යාව නිසා මතුවන මේ සංවේදනාවලට තණ්හාව ඇති වෙනවා. ලෝභ, ද්වේෂ ඇති වෙනවා. කෙනෙකුට දැන් මේ සම්පූර්ණ ක්‍රියාවලිය වෙනස් කිරීමට සිදුවෙනවා. සංවේදනාවන් පවතිනවා. නමුත් දැන් තණ්හාව වෙනුවට සංවේදනාවන් හමුවේ ප්‍රඥාව උදා කරනවා. ඒවායේ යථාර්ථය, නියම ස්වභාවය අවබෝධ කරගන්නවා. මේ සංවේදනාවන්ගේ යථා ස්වභාවය කුමක්ද? ඒවා සදාකල් පවතින්නේ නැහැ. ඒවා ස්ථිර නැහැ. නিত্য නැහැ. අනිත්‍යයි. ඒවා ඇති වී තියෙන්නේ නැති වී යාමටයි. ඒවා කොයිතරම් වෙලා පවතිනවාදයි මම බලන්නම්. ඇති වූ ගමම්ම හෝ පසුව නැති වී යනවා. ඇති වෙනවා, නැති වෙනවා. ඇති වෙනවා, නැති වෙනවා. මතු වූ සංවේදනා කොයිතරම් අප්‍රියජනක වුණත් ඒවා නැති වී යනවාමයි. ඒවා කොයිතරම් ප්‍රියජනක වුණත් ඒවාත් නැති වී යනවාමයි. ඒ නිසා මම කැමැති සංවේදනා ලබා ගැනීමට හෝ අකමැති සංවේදනා ඉවත් කර ගැනීමට හෝ ප්‍රතිචාර දැක්වීමෙන් පළක් නැහැ. ස්වාභාවිකවම ඉබේම නැති වී යන දෙයකට ප්‍රතිචාර දැක්වීමෙන් මට ලැබෙන ලාභය කුමක්ද? එහි තේරුමක් නැහැ. ඵලයක් නැහැ, හරයක් නැහැ. මේ ධර්මතාවය වඩ වඩාත් පැහැදිලි වෙනවා. ශරීර සංවේදනාවන් අත්විඳින විට ඒවාට ප්‍රතිචාර නොදක්වා නිරීක්ෂණය කරන අවස්ථාවකට කෙනෙක් පැමිණි විට දුක ජනිත කිරීමේ, දුක වර්ධනය කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලියම ඇනහිටිනවා, නවතිනවා. විමුක්තිය සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. ශරීර සංවේදනා යනු මාර්ග දෙකක් ආරම්භ වන වැදගත් සන්ධිස්ථානයක් බව බුදුරජාණන් වහන්සේ සොයාගත්තා. ඉන් එක මාර්ගයක් වන්නේ දුක්ඛ සමුදය ගාමිනී පටිපදා බව උන්වහන්සේ වදාළා. ඒ දුකටපත් කරවන, දුක වර්ධනය කරවන දුකින්ම පිරුණු මාර්ගයයි. ඔබ දුක් උපදවා ගන්නවා, නොකඩවාම උපදවා ගන්නවා. ඊට හේතුව සෑම ශාරීරික සංවේදනාවකටම ඔබ නොකඩවා ප්‍රතිචාර දැක්වීමයි. සෑම මොහොතේම ඔබ සංවේදනාවක් අත්විඳිනවා. ඒ සෑම මොහොතේම ඔබ ප්‍රතිචාර දක්වනවා. ඒ දුක වර්ධනය කර ගැනීමේ දිගින් දිගටම දුක වර්ධනය කර ගැනීමේ මාර්ගයයි ක්‍රියාවලියයි. නමුත් මේ සන්ධිස්ථානයෙන්ම ශරීරයේ දැනෙන මේ සංවේදනාම ආධාරයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා දෙවනි මාර්ගය වූ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා නැමැති විමුක්ති මාර්ගය ඔස්සේ ඔබට යා හැකියි. දැන් ඔබ ශරීරයේ සංවේදනාවක් අත්විඳින විට ඒ ප්‍රතිචාර නොදක්වන නිසා ඔබේ සියලුම දුක් සහමුලින් උපුටා දැමීම කරනවා. මේ සෑම සංවේදනාවකම ඇති පරම සත්‍යය අනිච්ච අනිච්ච වෙනස් වෙනවා වෙනස් වෙනවා යන්න ඔබ තේරුම් ගන්නවා. ඔබ දැන් කරන්න පටන් අරගෙන තියෙන්නේ මේකයි. මේදී පළමු වැදගත් කාරණය වන්නේ ඔබ සංවේදනාවන් ගැන දැනුවත්ව සිටීමයි, සිහියෙන් සිටීමයි. ඒවා ගැන දැනුවත් වූ පසු ඔබ ඒවාට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. සෑම සංවේදනාවකින්ම ප්‍රඥාව ජනිත කළ යුතුයි. අවිජ්ජා විජ්ජා බවට පත් කළ යුතුයි. වේදනාපච්චයා තණ්හා, වේදනාපච්චයා පඤ්ඤා බවට පත් කරගත යුතුයි. සෑම සංවේදනාවකම ප්‍රතිඵලය ප්‍රඥාව උදා කර ගැනීම විය යුතුයි. සෑම සංවේදනාවකම ප්‍රතිඵලය තණ්හා උදා කර ගැනීම නොවිය යුතුයි. ලෝභය ద్వේෂය ඇති කර ගැනීම නොවිය යුතුයි. ඔබ තෝරාගෙන ඇති විමුක්ති මාර්ගය මේකයි. ඔබ පුහුණු වෙන්නේ සංවේදනා මට්ටමින් ගැඹුරටම ගොස් ඒවාට දිගින් දිගටම ප්‍රතිචාර නොදක්වා සිටීමටයි. සම්පූර්ණ ධම්වල දුක්ඛ චක්‍රය කඩා දමන්නේ මෙතනදී. දැන් තවදුරටත් අවිජ්ජා ඔබ තුළ නොමැති බැවින් සම්පූර්ණ ධම්වලම දුක්ඛ චක්‍රයම මෙතනින් කැඩී යන බව ඔබ දැනගන්නවා. අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධා. අවිද්‍යාව සම්පූර්ණ නැති කල විට මුලින් උපුටා දැමූ විට සංඛාර නිරෝධෝ. තවදුරටත් සංඛාර නැහැ. තවදුරටත් සංඛාර ඉපදවීමක් සිදුවන්නේ නැහැ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. එවිට තවදුරටත් විඥාන නැහැ. විඥාන ප්‍රවාහය ගලා යාම නතර වෙනවා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. එවිට තවදුරටත් නාම රූපවල පැවැත්මක් නැති වෙනවා. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. එවිට තවදුරටත් ඉන්ද්‍රිය ద్వාර හයේ පැවැත්මක් නැති වෙනවා. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. එවිට තවදුරටත් ස්පර්ශය සිදුවීමක් නැහැ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. එවිට තවදුරටත් සංවේදනාවන් ජනිත වීමක් නැහැ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. එවිට තවදුරටත් තණ්හාවක් නැහැ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. එවිට තවදුරටත් උපාදානයක් නැහැ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. එවිට තවදුරටත් නැවත නැවතත් ජීවිතයක් ඇතිවීමේ ක්‍රියාවලියක් නැහැ. භව නිරෝධා ජාති නිරෝධෝ. එවිට තවදුරටත් නැවත ඉපදීමක් නැහැ. ඊළඟට ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා නිරුජ්ජಂತಿ. ඉපදීම නැතිවීමත් සමගම ඒ පසුපස පැමිණෙන සියලුම දුක් निराයාසයෙන්ම පහවී යනවා, කෙලවර වෙනවා. මේ සියල්ලම තේරුම් ගැනීම පහසොයි. කෙනෙක් මේක චින්තාමය මට්ටමින් පිළිගැනීමට ඉඩ තියෙනවා. නමුත් එයින් වැඩක් නැහැ. එපමණකින් දුකින් මිදෙන්න බෑ. එය පුහුණු කළ යුතුයි. ශරීර සංවේදනා දැනගන්නා ගැඹුරු මට්ටමට ඔබ ගොස් ඒවාට ප්‍රතිචාර නොදක්වා සිටින තැනට පත්විය යුතුයි. සංවේදනා පවතිනවා. ඒවාට ප්‍රතිචාර නොදක්විය යුතුයි. පරියත්ති මට්ටමින් පමණක් මෙය පිළිගැනීමෙන් පළක් නැහැ. යම් කෙනෙක් පෙර භවයක් හෝ අනාගත භවයක් ගැන විශ්වාසය නොකරන්න පුළුවනි. ඒකට කමක් නැහැ. ඒක එතරම් වැදගත් නැහැ. මේ භාවනා ක්‍රමය ඔබට උපකාරී වෙන්නේ ඔබ මුලින්ම මීට පෙර භව හෝ මින්පසු පවතින භව ගැන ඔබ විශ්වාස කරනවා නම් පමණයි කියා හිතන්න එපා. ඔබ මේ වර්තමාන ජීවිතය පිළිගත යුතුයි. ඔබේ ජීවිතය දැන් පවතිනවා. සෑම මොහොතේම ඔබ ඔබටම දුක උපදවා ගන්නවා. සෑම මොහොතකම ඔබ සංඛාර උපදවා ගන්නවා. මේ සෑම සංඛාරයක්ම ඔබට දුක ගෙන දෙනවා. ඔබ දිගින් දිගටම සංඛාර උපදවා ගනිමින් ගල් කටුවකින් ගලක කෙටු ඉරක් වැනි දරුණු ඉතා ගැඹුරු සංඛාර උපදවනවා. එමගින් තව තවත් දුක වැඩි කර ගන්නවා. දුක වඩ වඩාත් වැඩි කර ගන්නවා. දැන් අඩුම වශයෙන් ඔබ එවැනි දරුණු සංඛාර ජනිත කිරීමේ මිදීමට වැලකී සිටීමට පටන් ගන්න තියෙනවා. එමගින් ඔබ වර්තමානයේ විඳීමට සිදුවන දරුණු දැඩි දුක්වලින් මිදීමට පටන්ගෙන තියෙනවා. ශාරීරික සංවේදන අත්විඳිමින් ඔබ නව සංඛාර උපදවා ගැනීම නතර කරන විට සොභාදාමයේ නීතියට අනුකූලව පැරණි සංඛාර මතුපිටට එන්න පටන් ගන්නවා. තම අභ්‍යන්තරයේ සංඛාර ගබඩාවේ තමන් විසින් අතීතයේ රැස්කරගෙන නිදන්ගතව ගැඹුරින් තැන්පත් වී ඇති අතීත සංඛාර මතුපිටට එන්න පටන් ගන්නවා. ඒවා මතුපිටට ආවිට එළි දක්වන්නේ යම් ශාරීරික සංවේදනාවක ස්වරූපයෙන්. ඒවා මතුපිටට ආවිට ඔබ නැවතත් අනිත්‍ය සංඥාවෙන් උපේක්ෂා සහගතව ඒවා නිරීක්ෂණය කරනවා. ලෝභයෙන් හෝ ද්වේෂයෙන් හෝ ඒවාට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එවිට ඒ සංඛාරයන්ගේ ශක්තිය හීන වී පහවී යනවා. ඒවා ක්‍රමයෙන් දුර්වල වී පහවී යනවා. නැවතත් කිසියම් සංවේදනාවක ස්වරූපයෙන් කලින් රැස්කරගත් තවත් සංඛාර තොගයක් මතුපිටට එනවා. නැවතත් ඔබ අනිත්‍ය සංඥාවෙන් යුක්තව උපේක්ෂා සහගතව ඉන්නවා. මේ ආකාරයෙන් ඔබ රැස්කරගෙන තිබෙන පැරණි සංඛාර ක්‍රමානුකූලව මුලින් උපටා දමනවා. ඔබ අලුතින් සංඛාර ජනිත කිරීම නතර කළ විට පැරණි සංඛාර ටිකෙන් ටික ක්‍රමානුකූලව පහවී යනවා. ඔබ උපේක්ෂා සහගතව සිටින තරමට අනිච්චාවත සංඛාරා ඒවා මතුපිටට ඇවිත් පහවී යනවා. බුදුන් වහන්සේගේ මේ වචන දැන් නිතර ඔබට අසන්ට ලැබෙනවා. අනිච්චාවත සංඛාරා, සෑම සංඛාරයක්ම අනිත්‍යයි, අනිත්‍යයි, ඇතිවෙනවා නැතිවෙනවා. උප්පාද වය ධම්මිනෝ, ඒවායේ ස්වභාවය වන්නේ ඇතිවීම සහ නැතිවීමයි. උප්පාද වය ධම්මිනෝ, ඒවා ඇතිවී පහවී යනවා. නමුත් ඒවාට ප්‍රතිචාර දැක්වුවොත් ඒවා වර්ධනය වෙනවා. එවිට නැවත නැවතත් මතුවෙනවා. නමුත් ඔබ සංවේදනා පිළිබඳව සිහියෙන් සිටිමින් අනිත්‍ය සංඥාවෙන් යුක්තව ඒවාට ප්‍රතිචාර නොදක්වා සිටින විට උප්පජ්ජිත්වා නිරුජ්ජಂತಿ, ඒවා නිරුද්ධ වී යනවා. ඒවා මතුපිටට ඇවිත් පහවී යනවා. ඒවා පහවී ගිය තරමට තේ සංවූප සමෝ සුඛෝ, ඒ තරමට ඔබ දුකින් මිදුණා වෙනවා. ඒ තරමට ඔබ දුකින් මිදුණ විට දුකින් මිදීමෙන් ඔබ ලබන සැනසීම සතුට භුක්ති විඳිය හැකියි. ඊට හේතුව එපමණකින් දුක පහව ගොස් තිබීමයි. මේ තමයි සම්පූර්ණ ක්‍රියාවලිය. මේ බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයයි. උන්වහන්සේ දුකට නියම හේතුව සොයාගත්තා. ඒ වගේම මේ හේතුව ගැඹුරව මට්ටමේ නැති කර ගන්නා ආකාරයත් උන්වහන්සේ සොයාගත්තා. සම්මා සම්බුද්ධත්වයට පත් වූ අවස්ථාවේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වූ මුල්ම වචන ටික හරිම වැදගත්, හරිම වටිනවා. බුදුරජාන් වහන්සේගේ සෑම වචනයක්ම බොහොම වටිනවා. මුල්ම වචන ටිකත් එහෙමමයි. බුදුරජාන් වහන්සේ සර්වඥ බවට පත් වූ අවස්ථාවේ ප්‍රකාශ කළ මුල්ම වචන මොනවාද? මේ දින 10 තුළ හැමදාම අඩුම වශයෙන් දවසකට 3 වරක්වත් මේ වචන ඔබට අසන්නට ලැබෙනවා. අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංඛිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. ඒ වෙසක් පුර 15ක් පොහොය දවස එදා රාත්‍රියේ බුදුරජාන් වහන්සේ බෝමැඩ යට ඉඳගෙන තම අභ්‍යන්තරයේ සත්‍යතාවය නිරීක්ෂණය කරමින් සිටියා. ගැඹුරෙන් ගැඹුරටම යමෙන් සිත පිරිසුදු කර ගැනීමේ යෙදී සිටන විට සිතේ විශේෂිත වූ හැකියාවන්, බුද්ධි මහිමයන් වර්ධනය වෙනවා. පෙර භවය පිළිබඳ මතකය, පුබ්බේ නිවාසානුස්සති ඥාණය එදා මධ්‍යම රාත්‍රියේ එක්ම යනවත් සමගම පහළ වුණා. උන්වහන්සේ පෙර භවයන් බලන්න පටන්ගත් විට මේ භවය පමණක් නෙවෙයි, කලින් භවය, දෙවන, දසවන, ඊටත් කලින් භවය ආදී නොකඩවා ගණනය කළ නොහැකි පෙර භවයන් දැකීමට හැකි වුණා. එවිට උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මෙසේ පිට වුණා. අනේක ජාති සංසාරං, මේ සංසාර ගමනේදී මම අනන්ත අප්‍රමාණ වාර ගණනක් උපත ලැබුවා. එක් උපතකට පසු තවත් උපතක් ආදී වශයෙන් ගණනය කළ නොහැකි ජීවිත සංඛ්‍යාවක් අත්විඳා. අනේක යනුවෙන් අදහස් වන්නේ එකක් පමණක් නොව ගණනය කළ නොහැකි යන්නයි. අනේක ජාති සංසාරං, සන්ධාවිස්සං උපත ලැබූ ඒ සෑම අවස්ථාවේම මම නොකොඩවා දුවමින් සිටියා. අනිබ්බිසං නිරන්තරයම නැවතීමකින් තොරව දුවමින් සිටියා. උපතක් ලබන සෑම කෙනෙක්ම නොකොඩවා දුවමින් සිටිනවා. මරණය දෙසට නිරන්තරයම දුවමින් සිටිනවා. ඔබත් උපත ලද මොහොතේ සිටම දිවීම ආරම්භ කර දුවනවා, දුවනවා, දුවනවා. ඔබේ මරණය දෙසට නොකොඩවාම දුවනවා. මම දැන් දිව්ව ඇති, මට මරණය දෙසට යන්න අවශ්‍ය නැහැ කියා ඔබට එක තත්පරයක්වත් නැවතී ඉන්න බෑ. ඔබට නැවතී ඉන්න ලැබෙන්නේ නැහැ. නිරන්තරයම නොකොඩවාම මරණය දෙසට ඔබ දිගින් දිගටම දිව යා යුතුව තියෙනවා. සමහර විට අවසානයේ ඔබ ඔබේ ආරක්ෂාව සඳහා කරගත් යමක් නැතිවම ඔබ මරණයට පත්වෙනවා. ඉපදෙමින් මැරෙමින් දුක් විඳමින් යන මේ සංසාර චක්‍රයෙන් එතර වීම සඳහා මේ කාර්ය කරුණු ලබන මෞන්කරුවා මහා නිර්මාණකරුවා සොයාගත්තොත් දුකින් මිදීමට හැකි වෙන බව සමහර ජීවිතවලදී උන්වහන්සේට මුණ ගැසුණු ප්‍රඥාවන්තයින් පවසා තියෙනවා. ජීවිත බොහෝ ගන්නත් තිස්සේ උන්වහන්සේ දිගින් දිගටම මේ මෞන්කරුවා මේ ගේ සාදන්නා ගහකාරකං ගවේසන්තෝ මේ ගේය මේ පංචස්කන්ධයේ සාදන වඩුවා කවුරුන්දයි සොයමින් සිටියා. කෙනෙක් මරණයට පත්වන සෑම විටම තවත් ගයක් ඔහු වෙනින් සූදානම්ව පවතිනවා. ගහකාරකං, මේ ගේ හදන්නේ කවුද? ගහකාරකං ගවේසන්තෝ, ගේ හදන මවුන්කරුවා සොයා ගැනීම සඳහා දුක්ඛා ජාති පුනප්පුන. මම නැවත නැවතත් නැවත නැවතත් දුකින් පිරී උපතක් ලැබුවා. උපත ලැබුවේ මොන ලෝකයේ හෝ වේවා, උපත ලබන හැම ලෝකයකම දුක පවතිනවා. සෑම තැනම දුක පවතිනවා. ඉහළම ලෝතලයේ වුණත් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකයන්හි පවා මහලු වීම, මරණය වැනි දුක් පවතිනවා. එවැනි ලෝකයක උප්පත්ති ලැබූ කෙනෙක් වුණත් දුකින් මිදී නැහැ. ගහකාරක දිට්ටෝසි, ගේ හදන වඩුවානෙනි, මම දැන් ඔබව දැක්කා. ගහකාරක දිට්ටෝසි, පුනගේහන්න කාසි, ඔබට තවදුරටත් මාහට කිසිම ගයක් සෑදිය නොහැකි. ගයක් මා සඳහා සෑදිය හැකි වෙන්නේ කොහොමද? ගයක් ගොඩනැගීමට ලී, යකඩ, සිමෙන්ති, හුණු, බදාම යනාදිය තිබිය යුතුයි. නමුත් මම ඒ සියල්ලම විනාශ කළා. ගහකාරක දිට්ටෝසි, පුනගේහන්න කාසි, සබ්බාතේ පාසුකා භග්ගා ගහකෝටං විසංකිතං. ගිය සෑදීමට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය මම විනාශ කර දැම්මා. තවදුරටත් මා සඳහා ගයක් සෑදීමට ඔබට බැහැ. පංචස්කන්ධය නැමැති මේ ගේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද? අවශ්‍ය වන්නේ සංඛාරයි. විසංඛාර ගතං චිත්තං, මගේ සිත දැන් ඒ සියලුම සංඛාර වලින් තොරයි. අලුත් උපතකට හේතු වන සංඛාර සියල්ල මම මුලින් උපුටා දැම්මා. විසංඛාර ගතං චිත්තං, තණ්හාණං කය මජ්ජගා, තණ්හාව මුලින්ම උදුරා දැම්මා. අංශු මාත්‍රයකින්වත් තණ්හාව ඉතිරි වී නැහැ. ඒ නිසා තවදුරටත් නව සංඛාර ජනිත කිරීමකුත් නැහැ. සියලුම පැරණි සංඛාරත් සහ මුලින්ම නිරුද්ධ කළා. දැන් මට කිසිසේත්ම අලුතෙන් සංඛාර උපදවා ගත නොහැකියි. මේ පූර්ණ විමුක්ත අවස්ථාවයි. ඕනෑම කෙනෙකුට, සෑම කෙනෙකුටම මේ අවස්ථාවට ළඟා විය හැකියි. නමුත් ඒ සඳහා පුහුණු විය යුතුයි. පුහුණු විය යුතුයි. ප්‍රාර්ථනා කිරීමෙන් හෝ යාඥා කිරීමෙන් හෝ මේ අධියරට ළඟා වීමට බෑ. කිසියම් ප්‍රාතිහාරයකින් විමුක්තිය ලැබීමට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා පුහුණු විය යුතුමයි. සෑම පුද්ගලයෙක්ම ඉතාමත් උනන්දුවෙන් පුහුණු විය යුතු වෙනවා. ඔබ පුහුණු විය යුතු ආකාරය කියා දෙන භාවනා ක්‍රමය මේ දින 10 තුළදී ඔබට ලැබෙනවා. දිවා රාත්‍රියේ නොකඩවාම සංඛාර උපදවාගනු ලබන සිතෙහි ගැඹුරු පත්ලටම ගමන් කරන ආකාරය මේ භාවනා ක්‍රමය මගින් පෙන්වා දෙනවා. දිවා රාත්‍රිය පුරාම ලෝභ ద్వේෂ, ලෝභ ద్వේෂ සංඛාර ඇති කර ගන්නවා. ඔබ සංවේදනාවන් පිළිබඳව දැනුවත් වී ඒවා නිරීක්ෂණය කිරීමට පටන් ගන්නේ නැත්නම් සිතේ මේ හැසිරීම රටාව වෙනස් කරගන්නේ කොහොමද? බුදුන් වහන්සේගේ කාලයේත්, ඉන් පෙරත්, ඉන් පසුවත් නොයෙකුත් භාවනා ක්‍රම පැවතුණා. නමුත් බුදුන් වහන්සේගේ සොයා ගැනීම උනේ මේකයි. බුදුන් වහන්සේගේ සොයා ගැනීම උනේ කෙනෙක් තම සිතේ සංඛාර උපදවනු ලබන තැනට, තණ්හාව උපදවනු ලබන තැනට ළඟා නොවී දුකින් මිදිය නොහැකි බවයි. එවිට දුක හට ගැනීමේ මුළු ක්‍රියාවලියම ඒ ආකාරයෙන්ම පවතිනවා. අලුතින් සංඛාර උපදවන්නේ, තණ්හා උපදවන්නේ ශාරීරික සංවේදනාවලට බව උන්වහන්සේගේ සොයා ගැනීම වුණා. කෙනෙකුට මේක විපස්සනාව හෝ වෙනත් ඕනෑම නමකින් හැඳින්විය හැකියි. ශාරීරික සංවේදනාවන් අනුව පුහුණු වන ශාරීරික සංවේදනාවල පවතින අනිත්‍ය අවබෝධයෙන් යුක්තව උපේක්ෂා සහගතව සිටීමට පුහුණු වන ඕනෑම භාවනා ක්‍රමයක් විමුක්තිය ලබාගත හැකි භාවනාවක් වෙනවා. කෙනෙකුට මෙවැනි භාවනා ක්‍රමයක් හා සම්බන්ධ වීමට ලැබීම, ඉගෙන ගැනීමට ලැබීම ලොකු වාසනාවක්. ඒ වගේම කෙනෙකුට ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ලැබීමත්, මේ භාවනා ක්‍රමය පුහුණු කිරීමට අනුබලයක් ලැබීමත් ලොකු වාසනාවක්. ඇත්තෙන්ම මේක දිග ගමනක් විය හැකියි. ගමන කොයිතරම් දිග වුණත් ආරම්භ කරන්නේ මුල් පියවර තැබීමෙනුයි. ඔබ පළමුවන පියවර තැබීම ආරම්භ කළා. නිවැරදි මාර්ගයේ තාම පළමු පියවරවත් තබා නැති අය කවදා අවසාන ඉලක්කය කරා ළඟා වෙයිදයි අපිට බලාපොරොත්තු වෙන්න බෑ. කවදා අවසාන ඉලක්කය කරා ළඟා වෙයිදයි අපිට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් පළමු පියවර තබා ඇති අය ඊළඟට දෙවැනි තුන්වැනි පියවරත් තැබීමට බොහෝ ඉඩකඩ හැකියාව තියෙනවා. ඕම් පියවරෙන් පියවර පියවරෙන් පියවර තබමින් අනිවාර්යයෙන්ම අවසාන ඉලක්කය කරා ළඟා වෙනවා. ඉතිරි දවස් 5න් උපරිම ප්‍රයෝජන ලබා ගන්න, ධර්ම මාර්ගයේ ගමන් ගන්නා ආකාරය ඉගෙන ගන්න, ඔබ මේ මාර්ගයේ ගමන් කරන්නේ කොයි තරම්ද ඒ තරමටම ඔබේ සිතේ හැසිරීම රටාව වෙනස් කරගත හැකි වෙනවා. ඒ තරමට සිතේ අපිරිසුදුතාවයන් කෙලස් ප්‍රමාණයක් සිත මතුපිටට ගෙන නිරුද්ධ කරගත හැකි වෙනවා. ඔබ ටොන් 100ක බරක් හිස මතින් ඔසවාගෙන යනවා යයි සිතමු. ඔබ එයින් ටොන් 1ක් පමණක් ඉවත් කරගත්තොත් ඒකත් හොඳයි. ඉන්පසු ඔබට ගෙනියන්න වෙන්නේ ටොන් 99ක් පමණයි. ඔබට ටොන් 1ක් ඉවත් වීමෙන් සහනයක් ලැබෙනවා. ඔබ ටොන් 10ක් ඉවත් කරගත්තොත්, 20ක්, 50ක්, 90ක් ආදි වශයෙන් ඉවත් කරගත්තොත් කොයිතරම් සහනයක්ද කවුද දන්නේ? ඔබේ හැකියාවන් ගැන, ඔබේ බර ඉවත් කරගත්ත තරමට ඔබට ලැබෙන සහනය සතුට ඔබටම අත්විඳිය හැකි වෙනවා. හැකි පමණින් බර ඉවත් කරගන්න. එවිට ඔබට ඒ තරමට සැහැල්ලුවෙන් ගෙදර යා හැකියි. ඉතාමත් වැදගත් කාරණය මේ භාවනා ක්‍රමය නිවැරදිව ඉගෙන ගැනීමයි. ඔබගේ හිසෙන් බර ඉවත් කරගන්න ආකාරය නිවැරදිව ඉගෙන ගන්න. මේ දුක ඉවත් කරගන්න ආකාරය නිවැරදිව ඉගෙනගෙන වඩාත් හොඳ ජීවිතයක්, බොහොම සාමකාමී, සැනසලිදායක, බොහොම සතුටුදායක ජීවිතයක් එමගින් ගත කරන්න. මේ ඉතිරි දවස් 5න් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. ඔබ සියලු දෙනාටම මේ අගනා භාවනා ක්‍රමයේ ස්ථිරව පිහිටා පුහුණු වීම කරගෙන යාමට හැකි වේවා. ඒ ඔබගේම යහපත සඳහායි, ඔබේම ප්‍රයෝජනය සඳහායි, ඔබේම විමුක්තිය සඳහායි. සියලු බැඳීම් වලින්, විලංගු වලින්, සංඛාර නැමැති යදම් වලින් මිදී ඔබේ ජීවිතයේ නියම සාමය, නියම සතුට, නියම සැනසීම, භුක්ති විඳීම සඳහා ධර්මයේ ස්ථාපිත වන්න. ඔබ සැමට ජීවිතයේ නියම සාමය උදා වේවා, නියම සතුට උදා වේවා, නියම සැනසීම උදා වේවා.
Pavattu Savva Mangalam Pavattu Savva Mangalam Pavattu